සාදු. 2017 වසරේ 4 මාසේ 30 භාවනා වැඩසටහන. අද අපි හිතුවා අන්තර්ජාලය ඔස්සේ සජීවී සම්බන්ධ කරගන්න පින්නතුන සම්බන්ධ කරගෙන මේ වැඩසටහන සජීවීව සිදු කරන්න කියලා. ඒගොල්ලන්ගේ අදහසුත් මට පේනවා. ප්‍රශ්න අහුවොත් මේවටත් උත්තර දෙන්න පුළුවන්. ඔබ මේ වෙලාවේ මගේ දේශනය නෙමෙයි අසිය යුත්තේ. ඔබ මේ වෙලාවේ ඇසිය යුත්තේ ඔබේ දේශනය. දැන් මේක කියනකොටම ඔබ තේරුම් ගන්න ඕන. ඒක අහගෙන ඉන්න එපා. ස්වාමින් වහන්සේ අවසානයේ කර්මස්ථානයක් මොනවා හරි දීලා භාවනාවක යොදවන්නේ නැහැ නේද? මේ කියන වචනේ ඒ වෙලාවේ ඒක තේරුම් ගන්න ඕන. මොකද්ද ස්වාමින් වහන්සේ මතක් කළේ? ඔබ ශ්‍රවණය කළ යුත්තේ තමන්ගේම දේශනේ. මොකද්ද මේ තමන්ගේම දේශනේ? ඇත්තෙන් මේ කෙටි වචනයකින් ප්‍රකාශ කරන දේ සමහරලාට අපිට දවසක් විග්‍රහ කළත් විග්‍රහ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒක තේරුම් ගන්න කෙනාට බොහෝම ඉක්මනින් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ දේශනයට හංගන්නේ තමන්ගේ චින්තනය, තමන්ගේ දෘෂ්ටිය, තමන්ගේ බැඳීම් වල තියෙන ප්‍රකාශනය. ක්‍රියාදාමය. ඒක තමයි ඔබ ඔබේ දේශනේට අහුම්කම් දෙනවා කියලා කියන්නේ. මගේ දේශනේට අහුම්කම් දීලා ඔබට නිවන් දකින්න බෑ. මගේ දේශනේ තුලින් ඔබට පවසන්නේ ඔබට ඔබ අහුම්කම් දෙන්න කියන එකයි. ඔබට ඔබ අහුම්කම් දෙද්දී ඒව නිවැරදි කරගන්නට පොඩි උපකාරයක් අපෙන් ලබා ගන්න පුළුවන්. දැන් එහෙනම් ඒ අනුශාසනය හොඳට පිළිපදින්න ඕන. වැඩි අපහසුයි අමාරුයි, නමුත් පිළිපදින්න ඕන. ඔබට ඔබ හැම කන්දේ සමහර කෙනෙකුට ඊටාම හොඳට සංසුන්ව බවක් දැනේවි. ඔබට ඔබ අහුම්කම් දෙන විට තව කෙනෙකුට චංචල බවක්, සමහර විටක දැඩි ලෝභ ද්වේෂ මෝහ මාන මදමාන ඉරිෂියා ආදී කියන කෙලෙස් 1500ක් ලක්ෂ ගාණක් කෝටි ගාණක් වලින් එකක් එන්න පුළුවන්. තේන්න පුළුවන්. ඔබට ඔබ අහුම්කම් දෙන විට ඔබේ පිරිසිදු තත්වය, ඒ වගේම අපිරිසුදු තත්ත්වය පිළිබඳව ඔබටම තේරුම් ගන්න පුළුවන්. එයිසා අපාය තියෙන්නේත් ඔබ ළඟ, නිවන තියෙන්නේත් ඔබ ළඟ. එයිසා ස්වාමීන් වහන්සේගේ දේශනය තුළින් නෙමෙයි ඔබ නිවන් දකින්නේ, ඔබ තුළින්. නිවන් දකින්නවා කියන වචනේ බරපතල වැඩි නම් බැඳීම් වේදනාකාරී නම් බැඳීම් වලින් තොර සිතක් කියන්නේ. හැබැයි මේක තේරුම් ගන්නේ කොහොමද? බැඳීම් වේදනාකාරී කියලා තේරුම් ගත්තේ නැති කෙනෙකුට. එහෙම කෙනෙකුට නම් බණ කියලා වැඩක් වෙන්නේ නැහැ. සද්ධර්මයේ වැදගත් වෙන්නේ බැඳීම් වේදනාකාරී කියලා තේරුම් ගත්ත කෙනෙකුට. බැඳීම් බැඳීම් අතරම තියෙන සිද්ධාන්තයක් මිසක් ගැටීම බැඳීම් වේදනාකාරී නම් අපි ගැටීම් සුවතාවයක් වශයෙන් ගන්නෙ නෑ. බැඳීම් වේදනාකාරී බවට පත් වෙන්නේ ඒවා ගැටීම් බවට පරිවර්තනය වන නිසාම. ඒ නිසා බැඳීම් වේදනාකාරී කියලා දේශනා කරපු ගමන් ඔබ ගැටීම් සුවදායි කියලා හිතන්න එපා. ගැටීම් පවතින්නේ බැඳීම් තියෙන සීමාව තුළ පමණයි, පරාසය තුළ පමණයි. ගැටීම් පවතින්නේ බැඳීම් තියෙන සීමාව තුළ පරාසය තුළ පමණයි. ඔබට ඒක සත්‍යයි කියලා ප්‍රත්‍යක්ෂද? හොඳට තේරෙනවද? තේරුම් ගත්තද මේ මොහොතේදී? හොඳට ඥානනේ වුණාද ඒක? බලන්න ඔබට බැඳීම් නැති පරාසයක ගැටීම් තියෙනවද කියලා? බැඳීම් නැති පරාසයක ගැටීම් තියෙනවද? අපි නොදන්න ගමක් පිළිබඳව, අපි නොදන්න ගමක ඉන්න නොදන්න මිනිස්සෙක් පිළිබඳව අපිට ගැටීමක් නැහැ, බැඳීමක් නැහැ. ඒ සියල්ල නොදන්නා වූ. දැන් තේරෙනව නේද සියල්ල සංඥා කියලා? අපි තුල දුක් පිනිස පවතින්නේ, සැප පිනිස පවතින්නේ සංඥා සමූහයක්. ඒ සංඥාවට රැවටීම, සංඥාව මිරිඟුවා. මිරිඟුවක් කියන්නේ පේනව නැහැ. ඒ නිසා අපි සිහිනෙන් නැවිදිනවා. සිහිනෙන් නැවිදින අය සිහිනෙන් කතා කරනවා, සිහිනෙන් බලනවා, සිහිනෙන් අහනවා. ඇත්තම මේ වචනවල හැම වචනයකම තියෙන ඔබට සිහිනයක් තියෙන්නේ. හැම වචනයකම තියෙන්නේ සිහිනයක් තියෙන්නේ. ඒ සිහින අවදි වෙනවා. සිහින අවදි කරන්නට පාවිච්චි කරපු මේ වචන ටික සිහිනය සිහිනයක් බව හඳුනා ගන්නට භාවිතා කිරීමයි සද්ධර්ම දේශනාවක තියෙන විශේෂත්වය. තේරුණාද? සිහින දකින්නටම සිහින අවදි කරන්නටම තියෙන මේ වචන ටික සද්ධර්ම දේශනාවකදී වෙනස් වෙන්නේ කොහොමද? ඔව්, ඒ සිහිනය පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම. එහෙම නැතුව තවත් සිහිනයක් හදාගන්න එහෙම නෙමෙයි. තමන් දකින සිහිනය පිළිබඳව අවබෝධය ඇති කර ගැනීමට තමයි මේ සද්ධර්ම දේශනාවකින් ලැබෙන වචන ටික තියෙන්නේ. ඔබ අමතක කරන්නේ නැතුව ඔබ ශ්‍රවණය කළ යුත්තේ ඔබේ දේශනාව, ඔබ ළඟ ඇති දේශනාව, ඔබේ දේශනාව. මාගේ දේශනාව තුළ නොවේ නිවන පවතින්නේ, ඔබගේ දේශනාව තුළ. ඔබගේ අතහැරීමේ පරිමාවට අනුව, ඔබගේ අල්ලා ගැනීමේ පරිමාවට අනුව තමයි ඔබට නිවන දුරස් වෙන්නේ, ලං වෙන්නේ. මගේ දේශනෙට අහුම්කම් දෙන්න එපා. ඔබ ඔබට අහුම්කම් දෙන්න. ඔබ ඔබට අහුම්කම් දෙනව නම් මම තව දුරටත් ඔබටම අහුම්කම් දෙන ආකාරය ගැන දේශනා කරන්නම්. ඒ මිසක් මගේ දේශනාවට අහුම්කම් දෙන්න එපා. මම මේ පුරුදු කරන්නේ ඔබටම අහුම්කම් දෙන්න, ඔබේ දේශනාවටම අහුම්කම් දෙන්නට තව තවත් හුරු කිරීම, පුරුදු කිරීම. දැන් ටිකක් වැඩි අපහසුයි. හැබැයි අපහසුවෙන් හරි මේ විශාල දුක් බහුල ගෝර කටුක සංසාරයෙන් යම්කිසි කෙනෙක් මිදෙනවායි කියලා කියන පින්තුනේ අර හිර කූඩුවක් කඩාගෙන එළියට පනින මිනිස්සෙකුට වඩා දහස් තුනකින් වටින මේ දහසක් ලබන කෙනෙක්. ඔබ හිතන්නකෝ, ඔබ හිර කූඩුව යම්කිසි මිනිස්සෙක් හිර කූඩුවක ඉන්නවා කියලා. ඔබ හිතනවද විශාල මුරකාවල් සමුදායක් තියෙන මේ බාධක රාශියකින් නැදි වෙලා ඉන්න මේ පුජ්‍යලයා මේ සියලු බාධක බිඳගෙන එළියට පලින්න ප්ලෑන් එකක් හදනවා. ඒක මොනතරම් සූක්ෂම සහ සංකීර්ණ විය යුතුද? ඒ වගේ දහස් ගුණයකින් සංකීර්ණ වූ සූක්ෂම ප්ලෑන් එකක් ඕනේ. ඔබ මේ සංසාර නැමැති සිරකූඩුවේ එළියට පනින්න. එහෙනම් දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් නේ ඔබ අර ඇතුලේ ඉන්නේ හිතකාරය වෙන්න. මොනව කල්පනා නොකරනවා ඇද්ද? මොන තරම් පැතිකඩව ගැන මේ පුජ්‍යලයා සාර්ථක ප්ලෑන් එකක් දාන අහුවේ නැතුව පනින්න බෑ. මගදී අල්ල ගන්න ගොඩක් අය. 100%ක් හරියට දශමෙට තිතටම ක්‍රියාත්මක වුණොත් විතරයි, හරියට කාලය යෙදුනොත් විතරයි, ක්‍රියාදාමය සිද්ධ වුණොත් විතරයි මේ යාට පණින්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් ඔබ මම කියන මේ පරාසය තුල සිර වෙච්ච මේ මිනිස්සයා එතනින් එළියට පනින්න ශාල විදර්ශනාවක් විමර්ශනයක් ප්ලෑන් එකක් තියෙන්න ඕන. ඔබ පනින්න ඕන ඔබ තුලින්. හිරකූඩු ඇතුළට නිවන එන්නේ නිවන නිදහස කියන එක තියෙන හිරකූඩුවෙන් එළියට ගියාට පස්සේ. මේ සමහර උදවිය තමන් හිරකූඩුව ඇතුළේ ඉඳගෙන මේ හිරකූඩුව ඇතුළට නිදහස ගේන්න හදනවා. හිරකූඩුව ඇතුළේ නිදහස නැහැ. ඒ කියන්නේ මමත්වයේ තුල නිදහස නැහැ. මමත්වයේ තුල දුක්ඛ දෝමනස්යන්ගෙන් තොර අවස්ථාවක් නැහැ. මමත්වයේ තුල ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්යන්ගෙන් තොර වූ තැනක් නැහැ. මමත්වයේ තුල සතර අපායෙන් තොර වූ තැනක් නැහැ. මමත්වයේ තුල තියෙනවා ඒ ලෝකයට අයිති සියල්ල තියෙනවා. මමත්වයේ තුලදී ලැබෙන මහේසාක්‍යත්වය කියලා කියන්නේ අර හිරගෙවල් වල උනත් හොඳට පැවතුනහම පොඩි ඇතුළට පොඩි පෝස්ට් එකක් හම්බ වෙනවා, තත්ත්වයක් හම්බ වෙනවා. හිරකරුවම පාලනය කරන කෑම බෙදෙන තවත් හිර කණ්ඩායමකට ප්‍රධානීෙක් වෙලා ඒගොල්ලොත් එක්ක මේ නඩත්තු කර ගන්නවා වගේ නිකන් තරන්තරක් හම්බ වෙනවා. ආන්නේ වගේ තමයි ලෞකික ලෝකයේ ওই මහේ සාහක්‍යත්වයක් ලැබුවත්, උසස් දේවත්වයක් ලැබුවත්, ඒ සිර කූඩුවේම යම්කිසි තත්වයක් මිස ඒක නිදහසක් නෙමෙයි. ආයි කොච්චර මහේ සාක්‍යත්වයට ගියත් ආයි සතර අපායට යනවා, ආයි තිරිසං අපායට යනවා, ආයි දුකටපත් වෙනවා. ඔබට තේරෙන්න ඕන ඔබේ දිස්තිය මොනතරම් ප්‍රබලද කියලා. ඔබ ඔබේ හදවත තදින් මිරිකල අල්ලගෙන ඉන්නේ. ඔබේ මේ අස්ති පංජරය තදින් අල්ලගෙන ඉන්නේ මොකක්ද? සුඛීය ආත්මීය දෘෂ්ටිය. එනිසා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්ද ඕන පුජ්‍යලේ කැටෙන නම් නොවේ. පුජ්‍යලේ කැටෙත නම් නොවේ. පුජ්‍යලත්වය දුරු කර ගැනීම පිණිස. ඔබට ඒක තේරුණාද? හොඳින් ඥානණය කරගත්ත දේ වචනේ. පුජ්‍යලයක් හැටියට නම් නොව මේ දේශනය ශ්‍රවණය කළ යුත්තේ පුජ්‍යලත්වය දුරුකර ගැනීම පිණිස. ඒ ධර්මයේ කරුණ මේ මොහොතම පිළිපැද්දද ඔබ? ඔබ දෙස බලන්න, ඔබේ දේශනාවට ඔබ ඇහුම්කන් දෙන්න, ඔබේ හැසිරීම ඔබ බලන්න, ඔබේ වෙනස්කම ඔබ දකින්න, වෙනස් කර ගත යුතු තැන ඔබ වෙනස් කරගන්න. මනස පාලනය කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි කැමැති පරිදි මේ ලෝකේ යමක් රඳවන්නට පුළුවන් නම් බුදු කෙනෙක් අන්නේ තුල රැඳෙනවලු. නමුත් අපි කැමැති පරිදි කිසිවක්ම පවත්වන්න බැරි නිසා බුදු කෙනෙක් ලෝකෝත්තර විසඳුමක් සොයා ගන්නවා. එහෙනම් ඔබේ ආධ්‍යාත්මය තුළ, ඔබේ සංඥා පද්ධතිය තුළ ඔබ කැමැති පරිදි පවත්වන්නට පුළුවන් සරල වූ හෝ කාරණයක් පවතීද? ඒ කාරණය තුළ එහෙනම් අතර වෙන්න තිබ්බා. නමුත් කැමැති පරිදි පවත්වන්න බෑ කිසිවක්. ඔබට තවදුරටත් පැහැදිලි විය යුතුයි, තේරුම් යා යුතුයි මේ සංඥාව නැවති මිරිඟුවේ රැවටිලා සංඥා ගැනීම හෝ සංඥා ලබා දීම ඔබේ ආධ්‍යාත්මයට ඔබ නොකළ යුතුයි. සංඥා ගැනීම හෝ සංඥා ලබා දීම බලන්න ඔබේ ආධ්‍යාත්මික ක්‍රියාදාමයේ සමග ස්වාමීන් වහන්සේගේ දේශනේ ගැළපේද කියලා. සංඥා දීම හෝ සංඥා ලබා ගැනීම. ඔබ බාහිර විඥානයේ තුල සාමාන්‍යයෙන් පවතින එදිනෙදා වැඩ කටයුතුත් එක්ක පවතින විඥානයට ඔබින් පවතින ආධ්‍යාත්මය, ගැඹුරු ආධ්‍යාත්මයටයි ඔබ සවන් දී යුත්තේ. ගැඹුරු ආධ්‍යාත්මයටයි ඔබ සවන් දී යුත්තේ. එයයි වැදගත්. මක්නිසාද? හුදු සිතුවිල්ලක් නෙමේ, ගැඹුරු චේතනාවක් තමයි අපිට කුසලා කුසල බවට පරිවර්තනය වෙන්නේ. චේතනාවනේ පිනතුනේ. බුදුදහමේ කර්මය වෙන්නේ අකුසලයේ වෙන්නේ, කුසලයේ වෙන්නේ චේතනාව. චේතනාව පිරිසිදු වුණ තැන අල්ලේ තුවාලයක් නැත්නම් විස අල්ලෙහි තිබුණට එහි ප්‍රශ්නයක් නෑ වගේ ඒක චේතනාව තුළ තමන් නිදහස් වෙනවා. ඒ තුළ ඒ කියන්නේ එයාට වතු පිටි ඉඩම් කඩන් යාන වාහන හරක බාන ඉන්න පුළුවන්. නමුත් එයාගේ ආධ්‍යාත්මයේ තුවාලයේ සනීප නම් එයා ඒ කිසි දෙයක් ආධ්‍යාත්මය තුළින් සම්බන්ධතාවයක් නෑ. ඒක අවබෝධයෙන් පස්සේ ඇති වෙන දෙයක්. හැබැයි ආධ්‍යාත්මය සුද්ධ පවිත්‍ර කළේ නැත්නම් තමන්ගේ බෑග් මල්ල හරි වෙන්න පුළුවන්, තමන්ට තියෙන්නේ සරම් මල්ලක් වෙන්න පුළුවන්, ඒක හරි සදින් අල්ල ගන්නවා. ඒ තුල ඇවිල්ලා උපදින්නට ඉඩයි. ඒ නිසා තමන්ගේ ආධ්‍යාත්මික තුවාලය සනීප කරගත යුතුයි. දකින්නට වඩා දකින්න, සිතනවට වඩා එහයින් සිතන්න, ජීවත් වෙනවට වඩා එහයින් ජීවත් වෙන්න, කතා කරනවට වඩා එහයින් කතා කරන්න, ඔබ ඉගෙන ගත්තොත් එදාට තමයි ඔබ නිවන් මඟ නිවන් දොරටුව විවෘත කරගෙන එයට සමීපවන්නේ. එහෙම නැතුව ලෝක සාපේක්ෂිත ධර්මයක් හරහා කවමදාකවත් නිවන ඒ තුළ පිහිටවා කතා කරන්නටවත් උගන්වන්නටවත් තේරුම් කර දෙන්නටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිවන ඔබ තේරුම් ගන්න උත්සාහ කරගෙන හිටියනම් අපරාධයි. නිවන අවබෝධ කරගත යුත්තක් මිසක් ඒ තේරුම් ගත හැකි දෙයක් හෝ තේරුම් කර දිය හැකි දෙයක් නොවේ. ඒක හරියට රසයක් හඳුනනවා වගේ. ගොඩක් වෙලාවට අපි මොනවා හරි දෙයක කෑමක හරි රසයක් ගත්තාම ඒක අනිත් කෙනාට ඇත්තට මේක කියලා දෙන්න අමාරුයි. අපි වහාම ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? එයාටත් මේකෙන් කෑල්ලක් කාලා බලන්න. ඊට පස්සේ අපිට අර විග්‍රහ කරන්න බැරි, උගන්වන්නට බැරි බොහෝ දේ අර ප්‍රත්‍යක්ෂතාවය තුළ හඳුනා ගන්නවා. තේරුණා නේද? ආන්න ඒ වගේම තමයි නිවන ගැන එහෙම විග්‍රහ කරන්නට ගියාට විග්‍රහයක් තුළින් සාර්ථකව එයාට ඒ රසය දැනෙන්නෙත් නෑ. එහෙම රසයක් තව කෙනෙකුට එහෙම විග්‍රහ කරන්නත් බෑ. ඒ මනුස්සයාට ඒක පිළිබඳව විචිකිච්ඡාව තියෙනවා, සැකේවල් තියෙනවා. නමුත් හොඳම දේ තමයි අපි ඒක රස විඳින්න ඕන. ඒක රස විඳින ක්‍රමවේදය විශිෂ්ට ඥානයෙන් ඒක තේරුම් ගන්නවා මිසක් ඔබ හිතන්නේපා ඔබට නිවන් දකින්න පුළුවන් කියලා. ඔබට නිවන් දකින්න බෑ. ඔබ ඒක තේරුම් අරගෙන තියෙනවද? ඔබ තේරුම් අරගෙන සිටිනවද ඔබට නිවන් දකින්න බෑ කියලා? කොබලන් අතුස්සන්නේ ඒක තේරුම් ගත්තයි. හොඳයි. ඔබට නිවන් දකින්න බෑ. ඇයි ඔබට නිවන් දකින්න බැරි? ඔබ යනුවෙන් අදහස් කරන්නේ, මම යනුවෙන් අදහස් කරන්නේ ලෝකය දකින්න. ලෝකය දකින්නාට ඇත්තේ ලෝකෝත්තර අන්ධභාවයක්. ඒ කියන්නේ ලෝකයේ දැක්කාට ඔහුට ලෝකෝත්තර බව දකින්නට බෑ. ඒක හරි පුදුමයි. අර දැන් සමහර සත්තු වර්ගයේ ඉන්න ඒ සතුන් දකින්න පුළුවන්කම තියෙන්නේ කළු සුදු වර්ණ පමණයි. එයාට මේ වර්ණ විවිධ වර්ණ රූප දකින්න බෑ. සර්පේ වර්ගයේ ඉන්න ඒක සතුන් ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් කළු සුදු වර්ණයක් පමණයි පේන්නේ. ඒගොල්ලන්ට අර විවිධ වර්ණ දකින්න බෑ වගේ. මේ ලෞකික ඇසට, ලෞකික ඥාණයට කවමදාකවත් මේ ලෝකෝත්තර භාවයේ පේන්නේ නෑ. ඊළඟට තියෙන ප්‍රශ්නේ එහෙනම් ඒක අපිට දකින්න බෑ, එහෙනම් අපිට තේරුම් ගන්න බෑ. මුළු ලෝකයේම නතර වෙලා සිටියේ එතන. ඉන්ද්‍රියන් කියන්නේ මේක, ඉන්ද්‍රිය සීමාව මේක, අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙත් හොයාගත්තා, නේව සංඥා නාසඤ්ඤායතනෙත් හොයාගත්තා, සංඥා නිරෝධයක් හොයාගන්න බැරුව නතර වුණා ලෝකෙම. අන්න ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් මේ චින්තනයට පිටින් යන්න දෙයක් සාගත්තේ. ඒක මහා පුදුම දෙයක්. ඔබේ චින්තනයට, චින්තනය තුළ සිටගෙන චින්තනයට අභියෝගයක් කරනවා කියලා කියන පින්තුනේ ඒක මහා අද්භූත වූ මහා විශ්මය දනවන, මහා පුදුමය දනවන, මහා ප්‍රාධිහාරය. ඔබට මේ අවබෝධයට එන්න බැරි වෙලා තියෙනවා නම් ඒකට හේතුව, ඒකට බාධාව තමයි ඔබේ චින්තනය ඔබට ඉක්මවා ගන්න බැරි වීම. ඒක කොහොමද කියලා අහලා ක්‍රියාදාමයක් තුළින් මමත්වයෙන් ඔබට මේ ගමන සාර්ථක කරගන්නත් බෑ. ඒක ස්වාමින් වහන්සේගේ තියෙන රිද්මය හඳුනාගෙන, ස්වාමින් වහන්සේගේ වචනයට සැඟවුණු අද්භූත වූ ආශ්චර්යමත් වූ පෙර නොඇසු දහම ඔබ අසා, නිහඬව තියෙන ධර්මය අසා ඔබ ක්‍රියා කළ යුතුයි. ඔබට ඒ කාරණේ තේරුණාද? ස්වාමින් වහන්සේගේ වචන අතර ගමන් කරන නිහඬියාව ඔබ අහුම් ගන්න දෙන්නවා. ඔබට ඒක තේරෙනවද? මෙතන ඉන්න කීයෙන් කී දෙනෙකුට තේරෙනවද ස්වාමින් වහන්සේගේ වචන අතර තිබෙන නිහඬියාව? නිහඬ බව, වචන අතර තිබෙන නිහඬ බව තුලින් කියවෙන ධර්මයෙන් ඔබේ ලෝකය ඔබ ඉක්මවා යා යුතුයි. ඔබ ඒක හොඳින් තේරුම් ගත්තද? ආයි වෙන වචනයකින් ඒක තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ මේ මොහොතේ මේක තේරුම් අරගෙන අවසන් කරන්න ඕන. පැහැදිලිද? ඔබේ දේශනාවට ඔබ අහුම්කන් දෙන්න ඕන. ඔබ හිතන්න එපා මම අවසානේ කර්මස්ථානයක් වෙනම එකක් වෙයි කියලා. එහෙම එකක් නැහැ. මේ දේශනා කරන මේ වචනය තමයි ඔබේ කර්මස්ථානය බවට පරිවර්තනය වෙන්නේ. ස්වාමින් වහන්සේගේ වචන අතර ගලා යන, හඬ අතර ගලා යන නිහඬ බව. පැහැදිලිනේ? හඬ අතර තියෙන නිහඬ බව. ඒ තෝරගන්න නැත්නම් ඔබට මේ ධර්මයේ තෝරගන්න බෑ. අල්ප ඥානයේ තියෙන හිට බෑ. හරි පුළුල්, හරි විනිවිද ගමන් කරන, හරි තීක්ෂණ නුවණක් තියෙන්න ඕන. ඒ නිසා ඒ වගේ සංකීර්ණ බව සමග තමන්ගේ ආධ්‍යාත්මය තුළට පිවිසෙන්න ඕන. හැබැයි මේ ගුණේ ඇති වෙනවා පින්නතුනේ. ඕනම දෙයකින් බැටකන මිනිස්සෙක් ආයි ආයි ඒ බැටේ කන්නේ නැති වෙන්නේ මිනිස්යාව ඒ ජීවිතේ හදා ගන්නවා, සකස ගන්නවා. හැබැයි ප්‍රඥාව තියෙන්න ඕන. උපදින යාචකයෙක්ව උපදින මිනිස්යා, එයා හිතනවා මම මේ තත්ත්වේ හැමදාම ඉන්න හොඳ නැහැ කියලා සංවර්ධනය වෙන්න බලනවා. ඒත් මේ ලෝකේ තව පිරිසක් ඉන්නවානේ. තව පිරිසක් මේ ලෝකේ ඉන්නෝ යාචකයෝ වෙන්න කැමති. විදවිය යාචක ස්වභාවයක් මවාගෙන යාචක වෙන්න උත්සාහ කරනවා. අතපයි කෝච්චියට තියලා හරි යාචක වෙන්න උත්සාහ කරන පිරිස ඉන්නවා. ඒවන් ලෝකයක අපි සිටින්නේ ඔබ යාචක භවෙන් නිදහස් වෙන්න උත්සාහ කරන ඕන. ඇත්තටම ඔබ යාචකයෙක්. මොකද හේතුව ඔබ ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හැම තිස්සෙම ඔබ ණයට ඉල්ලනවා. ණයට ගන්නේ. හැබැයි ඒක අයිතිවාසිකමක් කියලා හිතනවා. අයිතිවාසිකමක් කියලා හිතිලා තියෙනවා මේ මෙච්චර කාලයක් දිගට දිගට ණයට ගන්න නිසා. පස්සේ ඒක අයිතිවාසිකමක් කියලා වගේ දැනලා තියෙනවා. මේ සදායතන නැමැති පොල් කට්ට තියාගෙන හැමතිස්සෙම මේකට ණයට ගන්න එක තමයි කරන්නේ. එහෙම නැත්තම් ඉල්ල ගැනීම තමයි කරන්නේ. කවුද යාචකයා පෝෂත් කරන්නේ? යාචකයා පෝෂණය කරන්නේ. යාචකයා පෝෂණය කරන්නට නෙමෙයි, යාචක කමින් නිදහස් විය යුතුයි. පොල් කටු අතහැරලා ඉන්නවද? පොල් කටු අල්ලගෙන ඉන්නවද? දැන් හිඟන්න උදේ පාන්දර නැගිට ගමන් පොල් කට්ටක් ගන්නවා. පොල් කට්ට හරි ටිම්බලෙක් හරි මේ මිනිස්සයා හිඟා කන එක ගන්නවා. අරගෙන ඒකෙන් තමයි හිඟා කන්නේ. මිනිස්සයා හිඟා කන්නේ මොකෙන්ද? නැගිට ගම මේ ඉන්ද්‍රයන් පහ නැමැති පොල් කටු පහ මනත් එක්ක සදායතනත් එක්ක මේ පොල් කටු හයම ගන්නවා. මේ පොල් කටු හයෙන් එක එක භාජනයක් හැටියට සලකන්න පුළුවන්. මේ පංච සදායතනම එක භාජනයක්. මේ සදායතන නැමැති එක භාජනය අරගෙන ඉතින් දවස පුරාම හිඟවනවා. ආයේ හවසට හැන්දෑවට අර සදායතන නැමැති පොල් කට්ට පැත්තක ඉන්නවල ටිකක් නිදා ගන්නවා. ආයේ උදේට නැගිටිනවා. ආයි මේ පොල් කට්ට අරගෙන හිඟා ගන්නවා. මොනවද හම්බෙන්නේ? රූප හම්බෙනවා, ශබ්ද හම්බෙනවා, ගන්ධ හම්බෙනවා, රස හම්බෙනවා, ස්පර්ශ හම්බෙනවා. ওই දේවල් තමයි ඉතින් ওই පොල් කට්ටට හම්බ වෙන්නේ. චේතනා හම්බ වෙනවා. ඒවා මනෝ සංචේතන ආහාර වශයෙන් භුක්ති විඳලා රස විඳලා පෝෂණය වෙලා සිටිනවා. නිවන තුල කාටවත් පිහිටන්න බෑ පින්නතුනේ. ඒක මේ පිහිටා ඉන්න තැනක් නෙමෙයි නිවන කියන්නේ. ඔබ තෝරගන්න හොඳ අවස්ථාව. ඔබ මනස පිහිටවන්න හදනව, මනස පත් කරවන්න හදනව, මනස එතනින් ගිහිල්ලා තැම්පත් කරන්න හදනව, මනස එතෙන් අවබෝධ කරවන්න හදනවා. ඔබ කරන දේ ඔබ තේරුම් ගන්න. පිහිටා සිටින්න පුළුවන් දෙයක් නෙමෙයි. නිවන තුල කාටවත් පිහිටා ඉන්න බෑ. දැන් අපි හිතමුකෝ අවබෝධ කරගත්ත කියලා කෙනෙක්. ඒ අවබෝධ කරගත්ත කෙනාටවත් පිහිටා ඉන්න බෑ. පිහිටා ඉන්නෝ කියන්නේ අපි යම්කිසි පුජ්‍යලයක් අරගෙන එයාව සිටවල තිබ්බහම අපි කියනවා එයා නැගෙන හිර දෙස බලාගෙන පිහිටා සිටිනවා. අපි පිළිරුවක් තිබුණොත් අපි කියනවා මේ පිළිරුව, මේ කණුව එතන පිහිටා ඇත. ඒ කියන්නේ ස්ථාවරය. තන පොයින්ට් එක. නිවන එවැනි තැනක් නොවේ. ඔබ ඒක තේරුම් ගත්තද? අත්හරින්න එපා, මගහරින්න එපා. ඉක්මනින් ඒක තේරුම් ගන්න ඕන. අවබෝධයේ පිණිස පිහිටවන්නත් බෑ. අවබෝධ කරගත්තට පස්සේ ඒක පිහිටවල තියන්නත් බෑ. ඒක පවතින ආකාරයක් ප්‍රකාශය කරන්නට බෑ. පිනතුනේ පිනතුන් ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක්. ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක්. හොඳින් තේරුම් ගත යුතුයි. පුජ්‍යලයා කිසිම දවසක නිවනක් ස්පර්ශ කරන්නේ නැත, නිවනක් අවබෝධ කරගන්නේ නැත පුජ්‍යලයා. අපි හැමදේම ලබා ගන්න කැමති පුජ්‍යලත්වයට ප්‍රසිද්ධිය, ලාභය, කීර්තිය, ප්‍රශංසාව, පුජ්‍යලත්වයට සියල්ල ලබා ගන්න කැමති පුජ්‍යලත්වයට විවාහය, මිත්‍රත්වය, සැප, තානාන්තර ඕන දෙයක්. මේ හැම දෙම පුජ්‍යලත්වයට ලබා ගන්න පුළුවන්. ඒත් නිවන පුජ්‍යලත්වයට ලබන්නට බෑ. මක්නිසාද? පුජ්‍යලත්වයෙන් ශේෂ වූ කාරණයක් හෝ පවතිනවා නම් එතන නිවන නැත. නිවන සෑම විටම සජීවීව ලෝ ඇත. නිවන වසාගෙන සිටින්නේ ඔබේ පුජ්‍යලත්වය. නිවන විනාශ කර තිබෙන්නේ ඔබේ පුජ්‍යලත්වය. ඔබට ඔබ හොඳින් ඇහුම්කන් දෙන්න, ඔබේ දේශනාවටම ඔබ ඇහුම්කන් දෙන්න. මගේ දේශනාවට නෙමෙයි, ඔබ ඔබේ දේශනාවට ඇහුම්කන් දෙන්න. එයට උපකාර කරන්නම් මා දේශනය තුලින්. මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත හුදු ඉගැන්වීමක් නොවේ, ප්‍රකාශනයක් නොවේ, අදහස් මාලාවක් නොවේ, නිර්වචනයක් නොවේ. ප්‍රත්‍යක්ෂ තැනකින් ගලාගෙන යන ධර්මයක්. ඒ මතක බණක් නොවේ. මතක බණ යනු මේ යන කිට්ටු වෙච්ච අයටත් කියනවා නේද මතක බණ. ඒ කියන්නේ එයාට කරපු පින් ටික මතක් කරන එකට කියනවා මතක බණ. ඊළඟට අපි පොත්පත් වලින් අසා දැනගත් තැන් වලින් වචන ටිකක් අරගෙන ඒ වචන ටික නිර්වචනය කරලා සහ ඒ අතීත කතාන්දරේ පැහැදිලි කිරීමක් කරන එකටත් කියනවා අපි මතක බණ. එහෙසා මතක බණක් නෙමෙයි මේක, සජීවී සද්ධර්මයක්, සජීවී දේශනයක් වෙන්න තුනේ. සජීවී දේශනයක්. සජීවී ධර්මයක්. බලන්න ඔබ ළඟ සජීවී බව තියෙනවද කියලා? නෑ නේ වෙන්න තුනේ. තියෙන්නේ අර මතක බණ. මතක බණ ටිකක් තමයි වැඩ කරන්නේ. බලන්න සජීවී බව කියන දේ තියෙනවා. සජීවී කියන්නේ කොහොමද? සජීවී නම් එයා අතීතයේ ඉඳීවිද? නෑ. සජීවී නම් එයා අනාගතයේද? නෑ. සජීවී නම් එයා අතීතයට සහ අනාගතයට මැදි වෙලාද ඉන්නේ? නෑ. සජීවී කියන්නේ අපි මේ මොහොත කියන වචනේ මතක් කරමු. ඒ වචනේ පෝසත් නැහැ. ඇත්ත වශයෙන්ම සජීවී කියන වචනය විග්‍රහ කරන්න. අපි ඒක කිසිවක් මුසු කළ නැත්නම් ඒක සජීවී. අපේ දැකීමට අපි චේතනා මුසු කළ නැත්නම් අපි සජීවී. අපේ දැකීමට අපි දෘෂ්ටි මුසු කරලා නැත්නම් අපි සජීවී. බොහෝ දෙනෙක් තමන්ගේ දේශනාවට තමන් ඇහුම්කන් දෙනවා. සමහර පිරිස තාමත් වැරදිලා මගේ දේශනාවට ඇහුම්කන් දෙනවා. මොකද ලේසි එකනේ. තමන්ගේ දේශනාවට තමන් ඇහුම්කන් දෙන්න ගියාම ප්‍රශ්නයක්. මොකද හේතුව? කුණු කන්දක් අවුස්සනවා වගේනේ. ඇයි ආධ්‍යාත්මය තුළ කුණු ගොඩ ගැහිලා නැදියන්නේ? ඉතින් අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ තමයි කුණු කන්ද පුපුරන ගම්ම කුණු කන්ද ළඟින් අයින් වෙන්නේ. මිනිසුන්ගේ ආධ්‍යාත්මික කුණු කන්දටත් ඒක තමයි වෙන්නේ. ඈ ඥානවන්ත මිනිස්සෙන් නම් එතන කුණු පොඩ්ඩක් තිබුණත් ඒක අයින් කරලා යා පිරිසුදු කරගන්නවා. නමුත් මේ අඥාන මිනිස්සුන්ගේ ස්වභාවය තමයි කුණු කොච්චර තිබ්බත් කඳු කොච්චර තිබ්බත් ඒත් යන්නේ කුණු කඳ පොඩ පොඩ නායකියත් ඒත් යන්නේ පුපුරලා ගේත් යට වෙලා මැරිලා යන කම ඉන්නවා. ඉතින් මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික කුණු කඳ ගැන මම මේ කතා කරන්නේ. මිනිස්සු බාහිර කුණු කඳටත් එහෙමයි ආධ්‍යාත්මික කුණු කඳටත් එහෙමයි විඤ්ඤා අඥාන වුණොත් එහෙමයි සුළු ලාභය තකා ඒ කුණු ගොඩේ තියෙන ගඳ අමතක වෙනවා. කුණු ගොඩේ තියෙන වෛරස් එක රෝගය මීතේන් ඔය වායුව ඒ මේ ඔක්කොම අමතක වෙනවා. ඇයි? නිකන් හම්බ වෙන බෝතල් ටිකයි ඉටි කවර ටිකයි බෝර බෑග් ටිකයි එකතු කරගන්න පුළුවන්නේ. ඒකට අමතක වෙනවා. ඒ වගේ මේ පුහුදුන් සත්වයාට මේ ඉන්ද්‍රියන් වලින් චූටි ආස්වාදයක් තියෙනව නැහැ කියන්නේ බුදුරජාණන් වහන්සේ තියෙනවා. විසදවරුණු කේජු කෑල්ලක් වාගේ, පළඟෙටියට ලාම්පුව වාගේ, මිරිඟුවට රැවටුණු මුවාට වාගේ ආස්වාදයක් තියෙනවා. දැන් මං අහන්නේ ඔය ආස්වාදයන් එකක්වත් ඵලදායිද? ඵලදායි ආස්වාදයක් නෙමෙයි, නිෂ්ඵල ආස්වාදය. හැබැයි අවසානයේ ශෝකයට පත් වෙන්න වෙනවා. අපරාදී මට මේක කලින් තේරුම් ගන්න තිබ්බේ. එහෙම ප්‍රකාශ කරපු ස්වාමීන් වහන්සේලාත් ඉන්නෝ, ගිහි පින්නතුණු තින්නෝ සෑහෙන ප්‍රමාණයක් මට තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ මට මීට කලින් හම්බ වෙන්න තිබ්බේ. එහෙනම් මම කොච්චර ඉක්මනට මම ධර්මයේ තේරුම් අරගෙන තියෙනවද කියලා. මේක තේරුම් ගන්න පුළුවන් හෝ තේරුම් කළ දෙන්න පුළුවන් ධර්මයක් නෙමේ. තේරුම් ගන්නවයි කියන සීමාවෙන් තේරුම් අරගෙන 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 ගිහිල්ලා ගිහිල්ලා තේරුම් ගන්නවයි කියන සීමාවත් ඉක්මවා යන කෙනෙකුට. තේරුණානේ? පොළොව සීමාවේ ඇවිදගෙන 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 ගිහිල්ලා උපරිම වේගයක් ගන්න තැන පොළොවත් අත්හැරලා යනවා. හරියට ගුවන් යානයක් වගේ. ඈ? ගුවන් යානයක් පොළොවේදී ගන්න පුළුවන් වේගය පොළොවේදී ගන්නවා. පැයට කිලෝමීටර් 260ක වේගයක් ගන්නවා පොළොවේ ඉඳලා. ගුවන් යානාවල ගිහිල්ලා නැත්නම් මතක තියාගන්න අපි යන්නේ වාහනේ කිලෝමීටර් 100ට. අපිට තේරෙන්නේ යානාව ලොකු නිසා නැත්නම් කිලෝමීටර් 260ක වේගයක් ගන්නවා බිමේදී. එහෙම වේගයක් ගනිද්දී තමයි අහසට ඒක ගමන් කරන්නේ. ඊට වැඩි හෝ පොඩි අඩු වීමක් ඇති ගුවන් යානයේ හැඩයට. නමුත් ආන් ඒ වගේම තමයි පින්නතුනේ. අපි මේ චින්තන ධාරාවේ උපරිමයට ගමන් කරනකොට මේ චින්තන ධාරාව අභිභව යනවා. මෝහයේ පැටලිච්ච කෙනෙකුට කවදාවත් මේ චින්තන ධාරාව අභිභවන්නට බෑ කියන දේ තේරෙන්නේ නැහැ. මෝඩකම කියන්නේ ඒකනේ. විචක්ෂණ සීලී බුද්ධයක් ඇති අයෙකුටම පමණයි සාසන ප්‍රතිලාභය. හැමදාම කියනෝ නිවන කියලා දෙයක් නැහැ. නිවන තියෙන තැනක් නැහැ. තියෙන දෙයක් නෙමෙයි, පීඩා තියෙන දෙයක් නෙමෙයි, ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි, වර්ණයක් නෙමෙයි, තත්වයක් නෙමෙයි, තානාන්තරයක් නෙමෙයි, ද්‍රව්‍යයක් නෙමෙයි, දැනෙන දෙයක් නෙමෙයි. ඒ කිව්වත් අපේ අය නිවන ලබා ගන්නමයි බලාපොරොත්තු වෙන්නේ. වර්ණයක් නැහැ, හැඩයක් නැහැ, එහෙම තියෙන තැනක් නැහැ කිව්වත් නිවන් දකින්න තමයි හදන්නේ. තේන්නනේ අපේ අයගේ මෝඩකම. වර්ණයක් නැහැ කිව්වහම ඒක දකින්න බෑ කියලා තේරුම් ගන්න එපා. දකින්න ඕන තමාගේ තියෙන අන්ධකාරය, තමා ළඟ තියෙන කුණු ගොඩ, තමා ළඟ තියෙන ගිනි ගැරීම. නිවන යනු දැවීම, පිච්චීම, එහෙමත් නැත්නම් බැඳීම් දුරු වුණාට පස්සේ ඇති වෙන ස්වභාවයක් මිස නිවන කියා දෙයක් නැත. හරියට අර සැහැල්ලුව කියලා යමක් නැහැ වගේ. හැමදාම අපි මතක් කරනවා. සැහැල්ලුව කියලා යමක් නැහැ. බර නැති වෙච්ච කල්හි තියෙන දේ මොකද්ද? සැහැල්ලුවයි. ආන නිවන කියන්නේ ඒක. ඉතින් බර දියාගෙන සැහැල්ලුව හොයල වැඩක් තියනවද? ඈ? ඔළුවට මල්ල තියාගෙන කැලේ පීරලා හොයනවා සැහැල්ලුව. මොකද ඔබ කියන්නේ? අනේ මේ වගේ මෝඩ මිනිස්සේ මම ඒ කතාව ඔබටත් කියනවා. ඈ? මල්ල ඔළුවට තියාගෙන සැහැල්ලුව අර හාමුදුර ළඟට ගිහිල්ලා එතනත් හොයනවා. මේ හාමුදුර ළඟ ගිහිල්ලා මෙතනත් හොයනවා. හැමදැනම හොයනවා. ඉතින් මනක් තේන්නේ අර මල්ල කොළුඩු තියාගෙන කැලේ පීරලා මිනිස්සෙක් සැහැල්ලුව හොයනවා. ඔබලා අතරින් බොහෝ දෙනෙක් අඩු වැඩියෙන් එහෙම තමයි. කමක් නැහැ. මොඩකම යනකම් හොයන්නකො. මොඩකම ගිහිල්ලා අවසන් වෙච්ච දවසට අර ඇස් කණ්ණාඩි දෙක ගේ පෙරලලා හොයලා අවසානයේ හරි පොඩ්ඩක් ඔළුව අත ගාලා බලනවනේ නේද? අන්න ඒකට දන්නේ දැන් මේක ඔළුව උඩ තිබ්බේ කියලා මෙතෙක් කියලා. චින්තන ධාරාවකට හසු නොවන දෙයක් ප්‍රකාශනයන් වලට හසු නොවන දෙයක් ප්‍රකාශනය කළ නොහැකි දෙයක් ප්‍රකාශනයකින් ලබාගත නොහැකි දෙයක් සටහනක් හැටියට තමන්ගේ හදවතට ඥාණයට ලබා ගන්නට බැරි දෙයක් බැඳීම් විරහිත අවස්ථාව. බැඳීම් විරහිත අවස්ථාව කියන එකයි නිර්වාණය කියන එකයි වචන දෙකක් නෙමෙයි, එකක්. නිර්වාණය කියන්නේ බැඳීම් නැති අවස්ථාව. බැඳීම් විරහිතයි කියන්නේ බැඳීම් නැති අවස්ථාව. සැහැල්ලුව කියන්නේ ඒත් නිවනට. සහනය කියන්නේ නිවනට. මෘදු බවට පත් වුණා කියන්නේ නිවනට. නැලීමට පත් වුණා කියන්නේත් නිවනට. නිරෝධය කියන්නේත් නිවනට. සම්්‍යක් ගුණය කියලා කියන්නේත් නිවනට පිණිසයි. ලෝකෝත්තර කියන්නේත් නිවනට. අකාලික කියන්නේත් නිවනට. අසංකාරික කියන්නේ නිවනට. අවේදීත කියන්නේත් නිවනට. දැන් බණ ගොඩක් අහලා තියෙනවානේ. එකම දෙයට කතා කරන වචන සමුදායක් වමනයි ඔබ අසා තියෙන බණ ගොඩක් අසා නැත. මේකෙදී එනවද ආගම? දැන් මෙතන ඉන්නවනේ විවිධ ආගම් වල අය ඉන්නවනේ. මුස්ලිම් ආගමන සම්බන්ධ අයත් ඉන්නවා, කතෝලික ආගමන සම්බන්ධ අයත් ඉන්නවා, බුද්ධ ආගමන සම්බන්ධ අයත් ඉන්නවා. මට නම් මේ සියලුම දෙනා ආගම්ක් තියෙන අය ආගමේ කියන්නේ. ඕකේ. සියලුම ආගමිකයන්ට බෙහෙත් එකසේ ගැලපෙනවද? ඒ හා සමානව මේ ධර්මයේ ගැලපෙනවා. සියලුම ආගමිකයන්ට හුස්ම ගැනීම සාධාරණයිද පොදුයිද? ඒ වගේම මේ ධර්මයේ සියලු දෙනාටම පොදුයි. සියලුම ආගමිකයන්ට ජලය පානය කිරීම පොදුද? සියලුම ආගමිකයන්ට මේ ධර්මය පානය කිරීම පොදුයි. සියලුම ආගමිකයන්ට ආහාර උපකාරද? සියලුම ආගමිකයන්ට මේ සද්ධර්මය උපකාරකයි. මේ තමයි ඔබට තියෙන දුර්ලභම අවස්ථාව. මේ තමයි ඔබට තියෙන අතිශයින්ම දුර්ලභම අවස්ථාව පින්නතුනේ. අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්. ආයෙකට කියන්නේ වෙන වචන නැහැ. මේ තමයි ලෝකේ තියෙන ඉහළම දිව්‍ය ලෝකය. මේ ලෝකේ තියෙන ඉහළම වාසනාවන්තම පුණ්‍යවන්තම මොහොත මේ මොහොත. බලන්න ඔබට මොනවයින්ද අඩු කියන්නේ? අර ඌනතාවය කියන එක ඔබේ මනසින් ඔබ ඉවත් කරගත්තොත්, ග්‍රාම්‍යතාවය කියන්නේ ලාමක ගතිය ඔබේ මනසින් ඔබ ඉවත් කරගත්තොත්, ඔබ තමයි මේ ලෝකේ ඉන්න මේ මොහොතේ ශක්‍ර දේවේන්ද්‍රයාට වැඩිය ලෝකාධිපත්‍ය රජ කෙනෙකුට වැඩිය ඒ ආධ්‍යාත්මික පූර්ණත්වය ලබන කෙනා. බලන්න මේ නිලතල තානාන්තර වලින් ධන සම්පත් වලින් ලෝකේ කිසි කෙනෙක් පූර්ණත්වයටපත් වෙනවද කියලා? පූර්ණත්වයටපත් වෙන්නේ ඒ හුදු භෞතික දෙයක්ම පමණයි. මා මතක් කරන්නේ නැහැ භෞතික දේ තුලින් නිවන් දකින්න පුළුවන් කියලා. භෞතික දේ නැතිකම සුදුසුකමකුත් නෙමෙයි, තියෙනක සුදුසුකමකුත් නෙමෙයි. භෞතික දේ ගොඩක් තිබුණත් දැන් ඔය එක මිනිස්සෙකුට තියෙනවා ගඩොල් කැට 10ක්. තව මිනිස්සෙකුට තියෙනවා ගඩොල් කැට 5ක්. තව එකෙකුට තියෙනවා ගඩොල් කැට 2ක්. පැහැදිලි නේද? මම අහන්නේ ගඩොල් කැට 10ක් තියෙන මිනිස්සයගේ, 5ක් තියෙන මිනිස්සයගේ, 2ක් තිබුණත් ඒව සියල්ලම ගඩොල්. තේරුණා නේද? ඒ සියල්ලම ගඩොල්, ඒ සියල්ලම අයිති මහ පොළොවට. ඔබට තේරෙනවද ඒක? එක මිනිහෙක් ළඟ තියෙන ගඩොල් කැට 10ක්, තව එක්කෙනෙක් ළඟ තියෙන 5ක්, තව එක්කෙනෙක් ළඟ තියෙන 2ක්. හැබැයි මේ සියල්ලම ගඩොල්, මේ සියල්ලම අයිති මහ පොළොවට. හැබැයි ගඩොල් කැට 1ක් තිබුණත් 1යි, 10ක් තිබුණත් 1යි. මොකද අර 10මත් මහ පොළොවට, 5ක් මහ පොළොවට, 2ක් මහ පොළොවට. ඒක හුදු සම්මුතියක් පමණයි. සම්මුතියේදී වැඩියෙන් තිබුණත් එකයි, අඩුවෙන් තිබුණත් ඒකයි. ඒක වැඩි අය අඩු කරන්න උවමනාවකුත් නැහැ, අඩු අය වැඩි කරන්න උවමනාවකුත් නැහැ නිවන් දකින්න කියලා. ඒක හුදු සම්මුතියක්ම පමණයි. ඒක තමන්ගේ පැවැත්ම, ෘචිකත්වය, වටපිටාව අනුව ඒක පවතින දෙයක්. ඒක නිවනත් එක්ක කිසි සම්බන්ධතාවයක් නැහැ. එහෙම හිතන්න එපා ඒකත් එක්ක නිවන සම්බන්ධයි කියලා. මොකද බුද්ධ කාලේන ඒ අදහස බැලුවත් දන සිටවරු නිවන් දැක්කා, සුනීත සෝපාකල නිවන් දැක්කා. අවසානයේ තේරුම් ගත්තේ මොකද්ද? අපි මෙතන සත්වේ, පුජ්‍යලේ, ආත්මයක් නැතද ඇතද? නැත කියන වාචිකත්වයට නෙමෙයි ඔබ යන්න ඕන, ප්‍රත්‍යක්ෂතාවයට. ඔන්න ඔබ හොඳට තේරුම් ගන්න ඕන අවස්ථාවක්. ඔබට වරදින තැන. සත්වේ, පුජ්‍යලේ, ආත්මයක් නැත කියන වාචිකත්වයට, ප්‍රකාශණයට නෙමෙයි ඔබ යා යුත්තේ, ප්‍රත්‍යක්ෂතාවයට. ප්‍රත්‍යක්ෂතාවයට ගියොත් ඔබ කවදාවත් මෙහි සත්වේ, පුජ්‍යලේ, ආත්මයක් නැත කියන ප්‍රකාශණයට එන එකක් නැහැ. මක්නිසාද? ඒ ප්‍රකාශණයට එන විට ඔබ තුල සත්ව පුජ්‍යල ආත්ම ගතිය හැදෙන නිසා. ඔබ ඒක අත්හරින්න එපා. පරිපූර්ණව තේරුම් ගන්න. ඔබ මෙතෙක් කාලය බොහොම හොඳට ඔළුව වනන, බොහොම හොඳට කී ප්‍රකාශනය කරන, බය නැතුව කොහොමද මෙහි සත්වයේ පුජ්‍යලේ නැත කියලා. ඒකේ තියෙන දුර්වලතාවය, ඒකේ තියෙන අඩුපාඩුව ඔබ තේරුම් ගන්න ඕනේ. තේරෙනානේ? ඒ කොටස කවමදාකවත් මතක බණකින් ඔබට අහගන්නට බෑ. මතක බණ කියන්නේ මතකයේ තියලා තියාගෙන ඇවිල්ලා පොත බලාගෙන ඇවිල්ලා නම් පොතක් තියාගෙන ඒ වගේ කියන දෙයකට. පොතත් බලාගෙන කියන්නත් පුළුවන් මතක බණ නොවි කාරණයක් වටහා ගන්න මතක තියාගන්න පොතක් කියන්න පුළුවන්. නමුත් පොතටම ගැබ් වෙලා කියනවනම් පොතටම සීමා වෙලා කියනවනම් ඒකෙන් අදහස් වෙන්නේ පොතෙහි සත්‍යය තියෙන්නට පුළුවන්. නමුත් ඔහුගේ චින්තනයේ ඉක්මවා ඔහුට දේශනා කරන්නට බැරි නම් ඒක හුදු ප්‍රවෘත්ති ප්‍රකාශයක් පමණයි. ඒ අනන්ත වූ බව, ඒ විශ්වීය ධර්මය ඔබට අර මිරිඟුවේ රැවටීම දුරු කරලා සිහින අතරට නොඇටි ඔබ ඥාන එකතු කරන කෙනෙක් නෙමෙයි. ඥාන දුරු කරලා අවසානයේ සම්‍යක් ඥානයටපත් වෙනවා. චේතනා කර්ම එකතු කරන කෙනෙක් නෙමෙයි. චේතනා කර්ම දුරු කරලා චේතෝ විමුක්තියටපත් වෙනවා. සිතුවිලි තියෙන්න පුළුවන්, චේතනා නැහැ. සියලු දෙනාට සාධාරණ වූ ඒ චේතනා ධර්ම තියෙන්න පුළුවන්. මේ චේතනා ධර්ම නෙමෙයි, සිතුවිලි තියෙන්න පුළුවන්. ඒ නමුත් චේතෝ විමුක්තියෙන් අවදි වෙන්න ඕන. චේතෝ විමුක්තියට පත් වූ එකට මේ මමය, මේ අන්නය කියා වේදනය කිරීමක් නැත. මේ මගේ ඉඩමය, මේ අනුන්ගේ ඉඩමය කියා වේදනයක් දැනෙන්නේ නැත. ඒ සම්මුති වේදනය පමණයි තේරෙන්නේ, ආධ්‍යාත්මික වේදනය හැඟෙන්නේ නැහැ. මේ ජීවිතය, මේ මරණය කියා හැඟෙන්නේ නැහැ. මක් නිසාද? ඔහු මැරි ජීවත් වන කෙනෙක්. ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ මරණයට පත් වෙලා ජීවත් වෙන අය. මරණය පස්සේ තියෙන එකක් නෙමේ, මේ මොහොතේ මැරිලා ජීවත් වෙන අය. ආයි මරණේ මේ තව කාලෙකින් එන එකක් නෙමෙයි. මේ මොහොතේ මැරිලා ඉන්නේ. ආයි මරණයක් එන්නේ නැහැ. ආයි මරණයක් එන්නේ නැති නිසා ආයි උපතක් එන්නේ නැහැ. එතෙන්ට සිත දියුණු කරන්න පුළුවන්. එතෙන්ද සිත දියුණු කරන්න පුළුවන්. නිවන තමා තුළ සොයන්න ඕන නිසා නිවන වෙන කෙනෙක් ළඟ හොයලා වැඩන්න හාමුදුරු කෙනෙක් ළඟ නිවන හොයන්න එපා. එයා නිවන් දැකලාද නැද්ද කියා හොය හොයා ඉන්න කේ තේරුමක්වත් නැහැ. මම භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මම සවාගෙන ගියේ මගේ නිවන මිසක් මට අරයාගේ නිවන තියෙනවද නැද්ද කියලා වැඩන්නේ නැහැ. වහමතර නිවන නැත්තම් මට නිවන ගෝචර වෙන තැනක් හරි මම හොයාගෙන ගිහිල්ලා ඉක්මනින් එක දැක අවබෝධ කරගැනීමේ මහන්සිය තමයි තියෙන්නේ. හිතන්න එපා මේ පුංචි කැපවීමකට පුංචි මහන්සියකට මේක ලැබුණයි කියලා. ඒ අතිශයින්ම කැපවීමකට ජීවිත පරිත්‍යාගයෙන් කරන ලද කැපවීමකට මුණ ගැහිච්ච දෙයක් සද්ධර්මය කියන්නේ. හැබැයි මාර්ගඵලලාභී නෙමෙයි. මන්න මාර්ගඵලලාභී වෙන්න කැමතිම නෑ. මං සෝවාන් වෙන්නෙත් නැහැ, සකදාගාමි වෙන්නෙත් නැහැ, අනාගාමි වෙන්නෙත් නැහැ, අරියත් වෙන්නෙත් නැහැ. ඔය ඇත්තන්ටත් කියන්නේ ජීවිත ආසාව තියෙනවා නම් වෙන්න එපා කියලා. එහෙම වෙනවා නම් හෙල්මට් එකක් එහෙම දාගෙන වෙන්න ඕන. මොකද හේතුව? මාර්ගඵල ඇලෙචි. මාර්ගඵල ඇලෙචි වෙච්චයි ඉන්නේ. ඒ කියන්නේ හිරේ ගිහිල්ලා ආවයි කිව්වොත් ඒක ප්‍රශ්නයක් නැහැ. මිනී මරලා ඉන්නවයි කිව්වොත් ඒකට ප්‍රශ්නයක් නැහැ. හරක් මරනවයි කිව්වොත් ඒකට ප්‍රශ්නයක් නැහැ. තැබෑරුමක් කරගෙන යනවයි කිව්වොත් ඒකට ප්‍රශ්නයක් නැහැ. මාර්ගඵල ලබන්න බෑ. ලැබුවොත් මාර්ගඵල නැති වෙනකන් ගහනවා අපි. එලෝ එලෝ ගහනවා. ඒ නිසා අවවාදයේ මාර්ගඵල නම් ලබන්නේපා තින් සිද්ධ වෙයි ඕනේ. හැබැයි ඔබ බැඳීම් විරහිත අවස්ථාවටපත් වෙන්න ඊට පස්සේ එතන ලේබල් නැහැ පින්නතුනේ. මාර්ගත් නැහැ, ඵලත් නැහැ. හේතුත් නැහැ, ඵලත් නැහැ. හේතුඵල නිරෝධය. හේතුන්ගෙන් හටගන්නවා, හේතු නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වෙනවා. හේතුඵල නිරෝධය. මොහොතක් ඔබේ චේතනාව, ඔබේ චින්තනය බලන්න හටගන්න විදිය. හේතුන් නිසා හටගන්නවා. ඕනෑම ගැටලුවකට හේතුවක් තියෙනවානේ. ගින්නක් නැතුව දුමක් යන්නේ නැහැ කියනවා වගේ ඔබේ ආධ්‍යාත්මික යම්කිසි හේතු සමුදායක් තියෙන ওই ඵලයට. අවිද්‍යාපත්‍ය සංඛාරා වෙන්නේ නැත්තම් චේතනාව සැකසෙන්නේ නැහැ. මම මේ කියන්නේ සිතවිලි නැති අවස්ථාවක් ගැන නෙමෙයි. සිතවිලි නැති කරගන්න කියන කතන්දරයක් නෙමෙයි. සමහර අය මේ පිටු මනසේ පවතින සිටිවිලි සමුදාය නැති කරගෙන ගල් වෙන්න හදනවා. එහෙම ගල් වෙලා වැඩක් නැහැ. ආසන් වහන්සේටත් සිටිවිලි පහළ වෙනවා. ධර්ම කරුණු පහළ වෙනවා. ඒක මේ අපේ බාහිර කාය විඥානික පද්ධතිය තුළ අපිව මෙහෙයුම් කිරීම සඳහා තියෙන දේවල් ටික. ඒවා තුළ ලෝභ, ද්වේෂ, මෝහ ගැබ්බී නැහැ. ඒව තුල ගැප් වෙනවා තියෙන කෙනාට. ඒ ආධ්‍යාත්මය තුලින් පවිත්‍රත්වයට පත් කරපු කෙනාට ඒක ඇතිවන්නේ නැහැ. තුවාලේ තියෙන කෙනාට විස ඇතුල් වෙනවනේ. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. තුවාලේ නැති කෙනාට විස ඇතුල් වෙන්නේ නැහැ. පෘථජ්ජන සම ඔබ ළඟ තියෙනවා පුතඥනකම. මොනවද පුතඥය කියලා කියන්නේ? පුතඥ කියලා කියන්නේ තමන්ගේ ඉන්ද්‍රයන් වලට තියෙන බැඳීමට කියලා. වචනයක් ඔබ ඉන්ද්‍රයන්ට බැඳිලා තියෙනවා. ඔබ අනිවාර්යෙන් සෙවිය යුතුයි හොඳයි නරකයි මධ්‍යස්ථයි කියන දෙයින් එහා දෙයක් සෙවිය යුතුමයි. අන්න එයාට කියනවා නිවන සොයන්න. ධර්මය හොයන කෙනෙක් නම් එයා අතීතයට සහ අනාගතයට වර්තමානයට වඩා දෙයක් සෙවිය යුතුයි. ඔබට හොඳට තේරුණාද මේ කියන දේ? හොඳට තේරෙනවද? ඊට වඩා දෙයක් සෙවිය යුතුමයි. සද්ධර්මයේ මුණ ගැහෙන්නට ලෝකය තුල නොවේ ඔබ නිවන සෙවිය යුත්තේ. ලෝකයෙන් එතර ලෝකය තුල නිවන සෙව්වට කවදාවත් ලෝකය තුල නිවන හම්බ වෙන්නේ නැහැ. ඔබේ ආධ්‍යාත්මික ලෝකය වේවා බාහිර ලෝකය වේවා ඒ අතර නිවන නැහැ. පවතින්නේ නිවන ලෝකෝත්තරමයි. දැකීමේ යම් සීමා පරාසයක් වේදය ලෝකයයි. ඇසීමේ යම් හර්ට්ස් ගානක් තියෙනවද පරාසයක් තියෙනවද ඒ ලෝකයයි. ආග්‍රහණයේ සංවේදීතාවයේ යම් තාදුරට තියේද ඒ ලෝකයයි. දිවේ රසය හඳුනන සීමාව තියේද ඒ ලෝකයයි. ගතේ ස්පර්ශයේ ක්‍රියාත්මක වෙන සීමාව තියේද ඒ ලෝකයයි. සිතෙහි චේතනා පාල කරගන්න පුළුවන් නිර්මාණය කරගන්නට පුළුවන් සීමාවක් වේද ඒ සියල්ල ලෝකයයි. ඔබ ලෝකයේ තුලයි තාම නිවන සොයලා තියෙන එක හම්බුනේ නැත්තේ. ලෝකේ තුල හොයලා වැඩක් නැහැ. ලෝකෙ දිහා බලාගෙන ඉඳලා වැඩකුත් නැහැ. ලෝකයේ තුල නැත. ඒ ඔබ ප්‍රත්‍යක්ෂ කොට තේරුම් ගත යුතුයි. ඒ ඔබට ස්වභාවයෙන්ම නිදහස් වීමේ අවශ්‍යතාවය ඇති වෙනවා ඇති. ඔබ ඥානවන්ත නම් ඔබට තේරෙනවා ඇති ඔබ පසුපස සතුරන් එන බව. ඔබ පසුපස මාරයා එන බව. මේ සියවසේදී ඔබේ විනිශ්චයකරුවා විනිශ්චය ලබා දෙනවා ඇති. හෘද සාක්ෂිය නැමැති විනිශ්චයකරුවා එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ විනිශ්චයකරුවා ඔබට තීන්දුව ලබා දෙනවා ඇති. අපිරිසුදු නම් කුණු ගොඩට විසිකලා, ඒ කියන්නේ අපායට විසිකලා. පිරිසුදුද, ලස්සනද, සුවඳවත්ද, වටිනාකමකින් යුක්තද, මණිගලක් වගේද, රත්නයක් වගේද, එයා මුද්දකට පළඳ ගත්ත, ඔටුන්නකට පළඳ ගත්ත වටිනා කියන තැනකින් අරන් තිබ්බා. ඒ නිසා ඔබ තීරුම් කරගන්න ඔබේ චින්තනය ස්වභාව ධර්මයේ. ඒක පාක්ෂිකව කරන දෙයක් නෙමෙයි. මේක මෙයා මගේ පාක්ෂිකයෙක්, ඒ නිසා මෙයාව දාන්න ඕන කියලා ජොබ් එකකට කියලා මේ දේශපාලකයෙක්ගේ ස්වභාව ධර්මයේ හරි දෙවියන් වහන්සේ හරි වැඩ කරන්නේ නැහැ. අපි ස්වභාව ධර්මයේ කියනවා, ඒගොල්ලෝ දෙවියන් වහන්සේ කියනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන වචනකින් ඒකට කියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. තවත් කෙනෙක් අල්ලා කියන කිසි ප්‍රශ්නයක් නැහැ. විවිධ වචන තියෙන විවිධ රටින් රටට මේ කරුණු පැහැදිලි කරන්නට තමයි. අපි භූත කොටස් කියලා කියන සමහර අය දේව කොටස් කියලා කියනවා. දැන් අපි එකින් එකට දෙවිවරු කියලා කිව්වා. වලාහක දෙවියෝ, රුක් දෙවියෝ, ගහකොළට දෙවියෝ කියලා කියනවා. හිරු දෙවියෝ, සඳු දෙවියෝ, වා දෙවියෝ, ඊළඟට අපි රෝගවලට කියනවා යක්කු කියලා. සීරි යකා කියලා කියන්නේ සීරි යකා ගැහුවා කියන්නේ ලේ අපිරිසුදු වීම නිසා හට ගන්න රෝගවලට. ලේ අපවිත්‍ර වෙනවා. මහසෝන ගැහුවා, කළු කුමාරයා ගැහුවා, මෝහණී ගැහුවා කිය කියා වෙ තියෙන්නේ ඒ මානසික රෝගවලටම කියන ලද ආධ්‍යාත්මික රෝගවලටම කියන දේවල් තමයි. ඒ පිට යක්කු නෙමෙයි. පිටත් අද්භූත කාය වෙනම තියෙනවා. ඒ යක්කු පිටින් දකින්න ඕනේ නැහැ. ඒ යක්කු මේ මිනිස්සු අතරින්ම දකින්නත් පුළුවන්. ඔබව හඳවන්නේ, ඔබව සනසන්නේ, ඔබව මුලා කරන්නේ, ඔබව හරි මඟ යොමු කරන්නේ ඔබ ඇති කරගන්න චේතනාව. මේ සාමාන්‍ය චින්තන ධාරාවකින් මේක දිහා බලන වැඩක් තියෙනවද? ඉලක්කම් වලින් ගණන් හදන අයට මේ නිර්වාණය නැමැති උත්තරය ලබා ගන්නට බෑ. මක් නිසාද? ඉලක්කම් අභිභව නිර්වාණය නැමැති සීමාව පවතින නිසා. ඔබට හොඳට ඒක තේරුණා. ඔබ ඒ හොඳින් ප්‍රත්‍යක්ෂ කළා. ඉලක්කම් වලින් ගණන් හදන කෙනෙකුට නිර්වාණය තවදාවත් ගණනය කරගන්න බෑ, උත්තරේ ගන්නට බෑ. මක් නිසාද? ඉලක්කම් අභිභව නිර්වාණය ඇති නිසා. ඕක තේරුම් ගත්තනම් හොඳටම ඇති. ඕක ප්‍රත්‍යක්ෂ කරගත්තනම් හොඳටම ඇති. අනන්තයට පිවිසෙන්න පුළුවන්කම ඔබට ලැබෙනවා. අකාලිකත්වයට පිවිසෙන්න ඔබට පුළුවන්කම මා සතුට වෙනවා. හොඳින් ධර්මයේ සවාගෙන ගමින් ගමට, දේශනෙන් දේශනෙට, පලාතෙන් පලාතෙට, ආරණ්‍යෙන් ආරණ්‍යෙට, භාවනා මධ්‍යස්ථානෙන් භාවනා මධ්‍යස්ථානෙට, පොතින් පොතට මාරු වෙවි. සොයලා සොයලා හොඳින් පදන් වෙලා, ටෙම්පරාදු වෙලා ඉන්න පිරිසක් තමයි ආනන්ද හැඳුරුවන්ව ශ්‍රාගෙන ඉන්නේ. ඒ ඇත්තන්ට තමයි ආනන්ද හැඳුරු දිරවන්නේ විචිකිච්ඡාවක් නැතුව. මොකද ඔවුන් සිටින්නේ ප්‍රත්‍යක්ෂතාවයක නිසා. ඔවුන් දන්නෝ එතන දේශනේ මතවාදෙත් දන්නෝ, අතන භාවනාවේ ස්වභාවයක් දන්නෝ, ඈ අර පොතේ තියෙන සිද්ධාන්තෙත් දන්නෝ, හරයාගේ ප්‍රකාශනත් දන්නෝ, ඔක්කොම දන්නෝ. ඒ පරාදුන මතවාදයේ තියෙන කෙනා මෙතෙන්ට ආවත් හිතන්නේ අර අත නැති නිවන. මෙතන ඇති නිවන කියලා උන්ට මතවාදයක් තියෙනවා. ඒ මතවාද ඉවත් කරලා දාලා බොහොම ශක්තියක් තියෙනවා අර තැනින් තැනට ගිහිල්ලා තෙන් පරාද වෙච්ච අයට. අනිත් අයටත් එහෙම අත්දැකීමක් තියෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. ප්‍රඥාව තියෙනවා නම් කියන්නේ මොකද්ද කියලා හරියට යාල තේරෙනවා. දිව තියෙනවා නම් රස දැනෙනවා වාගේම. අපේ පින්නතුන්ගේ මේ ඉල්ලීමක් තමයි මේක තේරෙන විදියට කියන්න කියලා කියනවා. තේරෙන විදියට කියන්න කියලා කවමදාකවත් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න එපා. ඇයි එහෙම කියන්නේ? නිවන මටවත් තේරෙන දෙයක් නෙමෙයි. නිවන මට තේරෙන්නේ නැහැ. තේරෙන දෙයක් ලෝ ඇතනම් ඒ නිවන නොවේ. ඔබ හොඳින් මේ දේ වටහා ගත්තොත් ඒ දේශනාවක් නෙමෙයි. ඔබට ඔබ අහුම්කන් දෙන්න. ඔබේ පිළිතුර කුමක්ද? සාන්නාංශයේ වචනේ වූ කුමක්ද? නිවන මටද තේරෙන්නේ නැත. ඒක හොඳින් තේරුම් ගත්තද? සාන්නාංශයේ දේශනේ කුමක්ද? නිවන මටද තේරෙන්නේ නැත. තේරෙන දෙයක් වේද? එය නිවන නොවේ. තේරෙන දෙයක් වේද? එය නොවේ. නිවන නොවේ. ඒ නිසා ස්වාමීන් වහන්සේගෙන් නිවන තේරෙන්න කියන්න කියලා ඉල්ලීමක් කරන්න එපා. ඔබත් තේරුම් වශයෙන් යමක් ගන්නවාද? එය වචනයි. එය දෘෂ්ටි. එය සංකල්පයි. නිවන ගැන කියලා වෙන්න පුළුවන් ඔබ ගන්නේද? හැබැයි ඒ ඔබ අරගත්තේ නිවන ගැන කියලා ඔබ ගත්තේ නිවන නෙමෙයි, නිවන ගැන සංකල්පේ. නිවන ගැන දෘෂ්ටිය. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් බිල්ඩින් එකක හොඳ ලොකු බිල්ඩින් එකක ෆොටෝ එකක් ගහ ගන්නවා. ඒක ඉතින් තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් පාරේ අරගෙන ඇවිදිනවා. එයාට රැකවරණේ තියෙනවද? ප්‍රෙස්ටර් නොතිමි ඉන්න පුළුවන්. අවුවට අහුවෙන්නේ නැතුව ඉන්න පුළුවන් අර ෆොටෝ එකට. විශාල බිල්ඩින් එකක ෆොටෝ එකක් තියෙන ගමන් ළඟ. ආන් මේ වගේ පින්නතුනේ නිවන ගැන දැනුම කියන්නේ විශාල බිල්ඩින් එකක ෆොටෝ එකක් ගහගත්තා. ඒ ෆොටෝ එක ගහගත්තට ෆොටෝ එක තිබුණට ඇස්සට නොතිමි ඉන්න බෑ. පිහිට ලබන්න බෑ. පිලිසරණ ලබන්න බෑ. ෆොටෝ එකක් තියෙන ලොකු බිල්ඩින් එකක. නිවන ගැන දැනුම කියන්නේ ලොකු බිල්ඩින් එකක ෆොටෝ එකක්. ඒ කියන්නේ ප්‍රයෝජනයක් නෑ. ඒ නිසා ඔබ ළඟ තියෙන ෆොටෝ එක ඔබට පිට පිනිස් පවතින එකක් නෑ. ඒ නිසා දැනුම කියන්නේ ඒ ෆොටෝ එකේ පින්තූරේ දැනෙන විදියට නිවන හොයන කෙනෙකුත් වලකින්න, තේරෙන විදියට නිවන හොයන කෙනෙකුත් වලකින්න, තේරෙන්න නිවන දේශනා කරන්න කියන කෙනෙකුත් වලකින්න. මොකද හේතුව නිවන තේරෙන්න කියලා කිව්වොත් එහෙම ඒ නොදැනුවත්කමට ප්‍රකාශ කරන ප්‍රකාශය සාපරාදී ප්‍රකාශය. නිවන මට තේරෙන්නේ නැත්තම්, තේරෙන දෙයක් නිවන නොවේ නම් තේරෙන්න කියන්නේ කෙසේද? දේශනා කරන්නේ කෙසේද? ඒ ඉල්ලීමෙන් ඇති පළක් තියෙනවද? ඒ ඥානවන්ත ඉල්ලීම. දැන් ඔබට තේරෙනවද මේ වචන අතර නැති වචන වලින් දේශන ධර්මයේ තුල පවතින ඒ නිහඬ බව තුල මතු වෙන දහම ඔබට තේරෙනවද? අන්න ඒටයි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ. වචන වලින් නෙමේ පෙරනවසු ධර්මය ඔබට ඇසෙන්නේ. වචන වලින් තොරව වචන අතර ගලා යන නිහඬියාව තුල. තේරෙන්නේ නැත්නම් ඔබේ ඇසේ ඇති දුර්වලතාවයක්. පේන්නේ නැත්නම් මේ ධර්මයේ ඒ ඔබේ ඇසේ ඇති දුර්වලතාවයක්. ඒක තේරෙන්නේ නැත්නම් වැටහෙන්නේ නැත්නම් ඒ ඔබගේ ඥානයේ ඇති දුර්වලතාවයක්. ඥානය වඩන්න. සිහිය තව තවත් වඩන්න. සංසුන් බව තව තවත් වඩන්න. ධර්මයට අවශ්‍ය කරන ප්‍රතිපත්තිය, ශික්ෂණය, විනය තව තවත් වඩන්න. සතර සම්‍යප්ප්‍රදානයන් වීරයන් තව තවත් වඩන්න. එක්ක මම තේරුම් ගන්නවා නැත්තම් මේක නැරෙනවා කියලා තමයි හින්දුව. බෝසතාණන් වහන්සේගේ නමක් ධර්මයේ තේරුම් ගන්නේ කොහොමද? එක්ක මේ යනවා නැත්තම් මම මේක අවබෝධ කරගන්නවා. එතෙන්ට ඔබේ උත්සාහය වැඩි වෙච්ච දවසක ඔබ ධර්මය තේරුම් ගන්න. දහම් සොඳ රජ කෙනෙක්ම තමයි ධර්මය තේරුම් ගන්නේ. නිය යාමට ජීවිතයේ දන් දෙන තැන බණපදේ ඇහෙන්නේ. එයා රජකම අත්හැරියා. යකාගේ කටට පැන්නා. ජීවිතේ අත්හැරියා. රජකම අත්හැරලා ආවට රජතුමා ළඟ තිබුණ ජීවිතේ කියන එක. ඒ කියන්නේ ආත්ම සෙනෙහය කියන එක. ආත්ම සෙනෙහය තීද්දි ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. යකා තුල සිටියේ විශ්ව ධර්මයේවත් චක්‍ර දේවේන්ද්‍රයා කියන වහර. එමත් නැත්නම් ලෝ සකසන ලද දෙවියා, නිර්මාණය කරන ලබන දෙවියා. ඒ දෙවියා මොකද කිව්වේ? ඔබගේ ආත්ම සෙනෙහය ඇති තැන ඔබට විශ්ව ධර්මය අවබෝධ වන්නේ නැහැ. ඒ ආත්ම සෙනෙහයෙන් වසා ඇත. ආර්ය ශ්‍රාවකයෙකුට දුක්ඛ දෝමනස්සය තැවුල් නැත්තේ ඒකනේ ගොඩක් අඩුවිනේ. අර ආත්ම සෙනෙහයෙන් වසාගෙන නැහැ. පුත්තාමත්ති ධනම්මත්ති කියලා එහෙම මට මේ දරුවෝ ඉන්නවා, මව්පියෝ ඉන්නවා, හිතවත්තුයෝ ඉන්නවා, මට මමෙත් නැහැ කියලා තේරුම් ගත්ත තැනකින් අවදි වෙච්ච කෙනෙක් ප්‍රායෝගික ලෝකයක් තුළ සද්භාවයේ සාධාරණ චේතනාවක ජීවත් වෙනවා. චේතනාවක් නෑ. වචන ඔබ තමයි ලෞකික වචන ලෝකෝත්තර දේවල් විග්‍රහ කරන්න ගත්තාම තියෙන ප්‍රශ්නේ ඉංග්‍රීසි ලෞකික වචනයක් අල්ලන්න වෙන්නේ. ලෝකෝත්තර භවත ගැළපෙන කිසිම වචනයක් නැහැ. නමුත් එයා යම් කිසි අසාධාරණ පදනමක ඉන්නවා කියන එක මට කියන්න ඕන. මාර්යාගේ වචන වලින් මාර්යාගේ නිදහස් වෙන්න මඟ කියනවා. මේ සියල්ල මාර්යාගේ වචන. ලෝකෝත්තර වචන නැහැ. දුහාම්දුරෝ වුණත් දේශනා කරන්නේ මාර්යාගේ වචන, ලෝකෝත්තර අදහස. ලෝකෝත්තර අදහස මාර්යාගේ වචන. වචනේ ඉක්මවයි ලෞතර බුදු කෙනෙක්ගේ අදහස පවතින්නේ. ඒ නිසා ඒ කාලේ ප්‍රකාශන හරි පුදුමයි. දෙපයින් නිවන් පුරට යන්නට පුළුවන්ද? කොයිද යන්නේ? දන්නේ නැහැ. අහසේ පිය සටහන් නැත, ශ්‍රමණයෝ බාහිරේ නැත. බුදුවරු රූපකායෙන් පෙනී සිටින්නේ නැත. බුදුවරු ප්‍රතිරූපයක් ප්‍රතිපිළිමයක් හැටියට දකින්නට බැරිය. බුදුවරු දන්වල දන්නේ නැත. වඩින්නේ නැත, වැඩ හිඳින්නේ නැත, සැතපෙන්නේ නැත, අවදිවන්නේ නැත, ජීවත් වන්නේ නැත, මේ යන්නේ නැත, උපදින්නේ නැත. බුදුවරු උපදින්නේ නැහැ, බුදුවරු ජීවත් වෙන්නේ නැහැ, බුදුවරු මිය යන්නේ. මේ කතා කරන්නේ ලෝකෝත්තර බුදුහාමුදුරු ගැන. ඔබ දැකිය යුත්තේ ලෝකෝත්තර බුදුහාමුදුරු. ඔබ වන්දනා කරගත යුත්තේ ලෝකෝත්තර බුදුරජාණන් වහන්සේ. අර වෙන හාමුදුරුවරු සජීවීව ආවහම වගේ මට එච්චර බනින පිටිස නෑ. කවුරුත් එහෙම බැලලා නෑ. මේ රටේ සමහර සායන්නන්තල ඉන්න බන කියන්න මේ ආව ගමන් තිත්ත ගුණාත්තු කියලා ඔක්කොම කියලා අර මේක සදහන් කරන තැන බයිනවා. බයිනවන මට පේනවා. ඒ අතින් බලනකොට හොඳයි නේද? මම බන කියන විදිහ හොඳයි. ඒකට හේතුව තමයි මම මාර්ගඵලලාභී නෙවි නොවීම. දැනුනවා සා ජීවත් වීමේ පහසුව තියෙනවා ඒක නිසා. මොකදලු පින්නතුනේ ඵල. ඵල ගත්තොත් ඵල කියලම ගහනවා ඒගොල්ලෝ. ඒක තමයි තේහෙන්නේ වැඩේ. හේතුත් ඕනේ ඵලත් ඕනේ. හේතු නිසා ඵල හට ගන්නවා. හේතු නැති කල ඒ ඵල නැත. එච්චරයි. ඒක ඵල නැත. හේතු නැති නිසා ඵලත් නැත. හේතුනුත් නුත් ඵලයත් ලෝකේම දේවල්. හේතුත් නැහැ ඵලත් නැහැ. ලෝකයෙන් එතර වූ එකට එයාව නම් කරන්න පුළුවන් නාමයක් නැහැ. එයාව ගොනු කරන්න පුළුවන් ඵලයක් නැහැ. එයා පිහිටා ඉන්න දෙයක් නැහැ. භුක්ති විඳින දෙයක් නැහැ. පිහිටා ඉන්න තැනක් නැහැ. භුක්ති විඳින දෙයක් නැහැ. විඥාණයෙන් මේ කල්ලන්න බැහැ කියලා දන්න නිසා විඥාණය එයයි බේම විවේක ගන්නවා. කියනවා නේද? දැන් අපේ ගෙදර තියෙනවා පරණ වාහනයක්. අපිට උමනා වෙන නුවරඑළියට යන්න. අපි කල්පනා කරන මේ පරණ වාහනේ මලකඩ කාපු ගඩගඩ ගානකින් මේක නුවරඑළිය ගිහිල්ලා එන්න බෑ. මගකටක් නැවැටෙනවා කියලා. අපි ඒකට මොකද කරන්නේ? පරණ වාහනේ ඕම තියලා අපි අලුත් වාහනයක් අරගෙන ඒක නුවරෙළිය ගමන යන්නේ. ආන් ඒ වගේ ඔබේ විඥානය නැමෙති ඈ දැනගන්නවා කියන එකනේ විඥානය, විඥානනේ කිරීම. ඒ විඥානය කියන වාහනේ මේ ලෝකෝත්තර ගමන යන්න බෑ. ඒක කබල් වාහනයක්. එයා විඥානයෝම ගෙදර රාජ්‍යකේ තියලා එයාට නව ධාරාවකින්, අදිචිත්ත ධාරාවකින්, අදිඥාන ධාරාවකින්, බල සම්පන්න ධාරාවකින් එයා මේ ගමන යන්නේ. ඒ නිසා කියන ඉන්ද්‍රිය සාපේක්ෂිත වාහනේ එයා මෙහෙ තියලා තියෙනවා. ප්‍රතිපත්තියක් නෙමෙයි. දැන් ගොඩාක් අය හිතනවා මේ ආනන්ද හැමදෙර මොනවා හරි ප්‍රතිපත්තියක් දේශනා කරන්නේ. සම්පූර්ණ වරදවා වටහාගෙන සමහර අය සිතුවිලි නැතුව ඉන්නවා, සිතුවිලි ගණන් කර කර ඉන්නවා, බලාගෙන ඉන්නවා, හිත නිහඬව කරගෙන ඉන්නවා, නිහඬියාව වැඩි කරගෙනමින් ඉන්නවා. ඒ කිසි තේරුමක් නැති වැඩ. ඔබට වෛද්‍යවරයෙක් වෙන්න ඕන නම් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා එකපාරට වෛද්‍යවරයාගේ කාලසටහන බලන්න එපා. මොකද වෛද්‍යවරයෙක්ගේ කාලසටහනට ඉඳලා ඔබට වෛද්‍යවරයෙක් වෙන්න බෑ. වෛද්‍යවරයෙක් වීම කියන එක වෛද්‍යවරයාගේ කාලසටහන ඇතුලේ නෑ. තේරුණාද? රහතන් වහන්සේ පවතින්නේ කොහොමද කියලා බලලා ඒක අනුගමනය කළා කියලා රහත් වෙන්න බෑ. දැන් වෛද්‍යවරයාගේ කාලසටහන මොකද්ද? උදේ නැගිටිනවා, හොඳින් ඇඳ බල ඇඳ ගන්නවා, නලාව කරේ දාගෙන කාර් එකෙන් ගිහිල්ලා පුටුවේ වාඩි වෙලා බෙහෙත් දෙනවා. කොළ මිටියා ළඟ තියාගෙන කොළ වල ලිය ලියා දෙනවා, මේක අතටින් ගන්න, මේ පරීක්ෂණය මෙතනින් කරන්න, මෙතනින් කරන්න කියලා. ඒකෝර කෙනෙක් මේ කාලසටහන බලාගෙන ඉඳලා මේ කාලසටහන අනුගමනය කරන්න යනවා. මම අහන්නේ වෛද්‍යවරයා කියන සීමාව ඒ කාලසටහන ඇතුලේ නැහැ. එහෙම එකක් කියවෙන්නේ නැහැ වෛද්‍යවරයෙක් වීම කියන එක. වෛද්‍යවරයෙක් වීම සඳහා ඉගෙන ගැනීම කියන එක ඒ කාලසටහන ඇතුලේ නැහැ. ඒක තියෙන්නේ ඇහිලා. ඒක තියෙන්නේ නොපෙළෙන පැත්තක. අන්න ඒ නිසා අධ්‍යයන කාලයක් කියලා ඔබ හිතාගෙන රහතුන් වාසය කරන්න කොහොමද කියලා. දැන් රහතුන් වහන්සේලාට චේතනා කර්ම නැහැ, චේතනාවල හානියක් නැහැ. නිදහසේ ඉන්නවා, සංසුන්ව ඉන්නවා, විවේකීව ඉන්නවා. ඇත්ත ඇත්ත ඇත්ත. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අර වෛද්‍යවරයෙක් ඌවෙකුක දිහා බලලා වෛද්‍යවරයෙක්ගේ කාලසටහන අනුගමනය කරන්න යෑම හා සමානයි. එහෙම වුණොත් ඒක වෛද්‍යවරයෙක් වීම නෙමෙයි, වෛද්‍යවරයෙක් හැඩියට රඟපෑම බවට පත්වෙන්න වෙනවා. ඒ නිසා ඔබ මේක තේරුම් ගත යුතු ධර්මයක්. අවබෝධ කරගත යුතු ධර්මයක්. යථා අවබෝධය කරගත යුතු ධර්මයක්. ඊළඟට සමහර අය හරි බයයි. දැන් මම හිතන්නත් හොඳ නෑ මේ ගැන, මම මමත්වයට අහුවෙයි. කල්පනා කරොත් ඒත් මමත්වයට අහුවෙනවනේ. මොකද මම මොකද්ද කරන්න ඕන? නිකන් ඉන්න ඕන. ඒ වගේ එච්චර මෝඩ වෙන්න එපා. ඈ අපි ගමනක් යන විදියට යන විදිය බොහොම සරල විදියට ඉගෙන ගත්තට අපි ඒ ගමන අවස්ථානුකූලව අවදියෙන් මනාකොට හරියට ගමන් කරනවා තමන්ගේ අවබෝධය සහ දැක්ම නිසා, වීර්යය නිසා. ඒ වාගේම තමයි ඔබගේ ශක්තියින් මත තමයි ඔබගේ නිදහස ඔබගේ අවදිය පවතින්නේ. ඔබගේ නිවන පවතින්නේ ඔබ තුලයි. ඔබ අහුම්කම් දිය යුත්තේ ඔබගේම දේශනාවටයි. ඔබ නිවැරදි කරගත යුත්තේ ඔබවමයි. ඔබේ නිවැරදිතාවේ අවසානය හරි වැරදි ඉක්මවා යාමයි. ඔබට ඒ දේ පැහැදිලිද? ඔබගේ නිවැරදිතාවේ අවසානයේ උච්චම අවස්ථාව හරි වැරදි ඉක්මවා යාමයි. ඔබ ඒ වටහා ගත්තද? තේරුණාද? ප්‍රායෝගිකද? ප්‍රත්‍යක්ෂද? ප්‍රතිවේදද? සාක්ෂාත් කළාදය? මේ ආර්ය ධර්මයේ තෝරගත්ත උත්තමන්ට වෙනම ඇසක් පහළ වෙනවා, වෙනම ඥානයක් පහළ වෙනවා, වෙනම ශ්‍රවණ පද්ධතියක් පහළ වෙනවා, වෙනම ලෝකය හඳුනා ගැනීමේ පද්ධතියක් පහළ වෙනවා. ඒ සියල්ල ලෝකෝත්තරව පවතිනවා. ආන් එවැනි දෙයක් තියෙනවා කියලා වැටහෙන්න තමයි ඒ බුදු කෙනෙක්ගේ සිරසට උඩින් අර නෙළුම් මලක් වගේ සංකේතයක් පිළිමවල සටහන් කළේ. ආන්න එහෙම දෙයක් පවතිනවා පින්නතුනේ. ඒ ආර්ය භූමියටපත් වෙන ඕනම කෙනෙකුට එතනින් ගලාගෙන යන ධාරාවක් තියෙනවා. ඒක ඇහෙන් දකින්නවයි කියලා කියන්නත් බෑ, කණෙන් අහනවයි කියලා කියන්නත් බෑ, හිතෙන් හිතනවායි කියලා කියන්නත් බෑ, එයා ගත තුල ජීවත් වෙනවායි කියලා කියන්නත් බෑ. ගත මමයි, මම ගතයි කියලා ගත ඇතුලේ හිර වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. ගතෙන් එළියට ගිහිල්ලා තියෙන්නේ. එයා ගත දකින්නේ අතේ බැඳගෙන ඉන්න ඔරලෝසුවක් වගේ. දැන් ඔබ අතේ බැඳගෙන ඉන්න ඔරලෝසුව දකින්න වෙනම එකක් ඇතුලේ. ඒ කියන්නේ ඇඟට අමුණගත් එකක් වෙන එකක් නේ. එතකොට මේ ශරීරය කියන එක දකින්නේ ඒ වගේ. මේක පිටින් දෙයක්, මේක අමුණගත් දෙයක්. මේක ඒකට සම්බන්ධ දෙයක් නෙමෙයි. තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා, තේරෙන්න කියන්න කියලා කියන්නත් එපා. මේක තේරෙන්නේත් නැහැ, ඔබට මේක තේරුම් ගන්නත් බෑ. පුළුවන් නම් ඔන්න ඔය ටික තේරුම් ගන්න. දැන් මේක රසවත් වෙච්ච පිරිස ඒක රස වෙනිනවා. හොඳට රස වෙනිනවා. රසවත් වෙච්ච පිරිසට ඒක රසයි. ඒ රසවත් එතනට ස්වාමීන් වහන්සේගේ පිළිබඳව විශ්වාසය ඔබට තිබේ නම් ඔබ ගවේෂණය කළ යුතුයි. ඔබ ධර්ම අවබෝධය කිරීමයි මාහට කරන වන්දනාව. ඔබ ධර්ම අවබෝධය කිරීමයි මාහට කරන ගෞරවය. ඔබ ධර්ම අවබෝධය කිරීමයි මාහට දක්වන දායකත්වය. ඔබ හිර වෙච්ච තැන ඔබ හිර වෙලා ඉන්නේ කියලා ඔබට තේරෙනවා. තව දුරටත් ඒ හිරේම ඔබ ඉන්න එපා. ඒ කුඩා වූ සියුම් වූ බැඳීම්ද ඉවත් කර දමා. අත්හරින්න තව දෙයක් අල්ලා ගැනීමට අපේක්ෂා නොකොට. අත්හරින්න තව දෙයක් අල්ලා ගැනීමට අපේක්ෂා නොකොට. එවිට ස්වභාවයෙන් තිබෙන දේ තිබේවි, නැති වෙන දේ නැති වේවි, පවතින දේ පවතීවි, හිමි වෙන දේ හිමි වේවි, අහිමි වෙන දේ අහිමි වේවි. තමෙක් ඉන්නවා නම් තමෙක් ඉන්නවා කියලා, ඉතුරු වෙයි තමෙක් නැත්නම් තමෙක් නැහැ කියලා නැති වෙලා යයි. ඇත්තම කතාව මෙතන මම ඉන්න එකවත් නැති එකවත් නෙමෙයි, ඉන්නවා නැහැ කියලා ගන්න එකම තමයි වැරද්ද. ඉන්නවා නැහැ කියලා ගන්න එකමයි වැරද්ද. නිවනට ප්‍රතිපදාවක් නැත. නිවන තුල පිහිටා සිටීමක් නැත. නිවන තුල වැඩිමක් පුහුණු කිරීමක් නැත. භාවනාව යනු නිවනේ භාවනා නොකිරීම. භාවනා නොකිරීම භාවනා කරන. මොකද්ද මේ භාවනා නොකිරීම භාවනා කරනවා කියන කතාව? මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සු සත්තු ඉන්නේ භාවනා කර කර. භාවනා කියන එකේ තේරුම මොකද්ද? බුදුදහම විතරයිද භාවනා තියෙන්නේ? සියලුම ආගම්වල භාවනා තියෙනවා. ඊළඟට ආගම්වල විතරයිද තියෙන භාවනා? සියලුම මිනිස්සු ළඟ භාවනා තියෙන්නේ. කොහොමද මේ මිනිස්සු නේද මොනවද කරන්නේ? මලමාලෙක් වෙන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්න මලමාලි ගැන හිත හිතා භාවනා කරනවා. වෙඩින් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔන්න වෙඩින් එක ගැන භාවනා කරනවා. මේ පිළිතුරු භාවනා කරලා ඇතිනේ නේද? දරුවෝ ඉන්නවා නම් දරුවෝ ගැන භාවනා කරනවා. නෝන ඉන්නව නම් නෝන ගැන භාවනා කර කර ඉන්න. නෝන එළියට ගියා කොයි වෙලාවෙද දන්නේ නැහැ, කොයි ගියද දන්නේ නැහැ කියේ ඉන්නවා. මහත්ය එළියට ගියා නම් මේ යකාවෙලට ගියා කොයි ගියද දන්නේ නැහැ, ඕක ගියට ඒත් දන්නේ නැහැ කියේ භාවනා කර කර ඉන්නවා. සල්ලි දිනනවා නම් සල්ලි භාගේ අතර දිනනවා මෙතන දිනනවා කියලා ඔන්න භාවනා කර කර ඉන්නවා. හම්බ කරගන්න යමක් ඕන නම් කොහොමද ගියක් හරි හම්බ කරගන්න? පිප්පකටයක් හරි දානවද, මාලයක් අඩනවද කියලා හරි එහෙම කරන අය ඉන්නවනේ. ඒගොල්ලෝ ඒ විදිහටත් භාවනා කර කර ඉන්නවා. ව්‍යාපාරයක් කරන අය ඉන්නවනේ ඒ විදිහටත් භාවනා කර කර ඉන්නවා. බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවනම් උපන්දිනයක් වගේ වුණාම ඒක දෙයිද නැද්ද, මට මොන වගේ ටෑග්ගක් හම්බ වේද කියලා භාවනා කර කර ඉන්නවා. මේ ඔක්කොම ඉවරලා පුජ්‍යල භාවනා ටික ඉවර වුණාම එයා යනවා මේ කාටද? ආගම් භාවනාවලට යනවා. ඒ හින්දු වගේ තැනකට ගියොත් එහෙම ඕ කියලා දෙනවා. එයා ඕ කියලා ඉන්නවා. ඈ ඊට පස්සේ මේ ආවම ඕ කියලා එහෙම බලනවා. ඊට පස්සේ බෞද්ධ පැත්තට ආවොත් ආශ්වාස කරනවා ආශ්වාස කරනවා. මේ හැමදාම නිකං කරපේක ඊළඟට ඒක කරනවා කියලා කරනවා, ගණන් කරලා කරනවා වගේ දේවල් වලට එනවා. ලෞකික ලෝකයේදී ලස්සන බල බලා බල බලා ඉන්නවා. මලක ලස්සන බැලුවා, කාන්තාවගේ ලස්සන බැලුවා, ඊළඟට වස්තු සම්පත් වල ලස්සන බැලුවා, චිත්‍රයක ලස්සන බැලුවා. දැන් ඊළඟට ආයි ආගමික භාවනාවකට ගියපු ගමන් ඔය Hindu වගේ ආයි කඩනවා ඒවා. කෑලි කෑලි කඩ 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 කරනවා. විමුක්තිය උදා කරගත හැකි කියලා, ඒ පිළිකුල තදින් ආධ්‍යාත්මයට දැනෙන්න ඕනේ කියලා පින්නතුනේ මිනි මස් කන මිනිස්සු ඉන්නෝ ඉන්දියාවේ. මැරිච්ච මිනිස්සු ගෙනල්ලා මලකුණු අමුවෙන් කන. ඒකෙන් ඒක පොඩ්ඩක් අඩු කරලා තමයි ලංකාවේ අපි කරන්නේ. මේකේ අර මස් තියෙනවා, ඇට තියෙනවා, ලොන් තියෙනවා වගේ කේකියෝ ඉන්නේ. ඒක පොඩ්ඩක් අඩු කරලා සමහරලාට ඒගොල්ලෝ උපරිම වර්ධනය වුණාම අර මස් කන තැනටම යන්න ඉඩ තියෙනවා. එතෙන්ට මෙයයි. හොඳයි. මේකේ ඇට නැතුව ලොන් නැතුව මොකෝ මණිගල් තියෙන්නේ නේද? ඒ දේවල් ටික තමයි තියෙන්නේ. කොච්චර බැලුවත් එච්චර තමයි තියෙන්නේ. එහෙම බැලුවයි කියලා මේ අපේ ආධ්‍යාත්මික විසඳුම ලැබෙන්නේ නැහැ. මම පුදුම දෙයක් මේ ලෝකයේ තුල හිර වුණාට පස්සේ, ලෝකයේ තුල ගොනු වුණාට පස්සේ එයාට මේ ලෝකය හරියට අර ලින්වට තමයි Tamanta අර පේන ලෝකය, ගෙම්බාට දැනෙන ලෝකය වාගේම මේ ලින්වට සැකසීලා තියෙන මේ සීල වචන වලින් මේ වචන ටික තමයි Tamange ලින්වට හැටියට පේන්නේ. වචන සීමාවේ ඉන්නවා කියන්නේ එයා වචන නැමැති ලින්දේ වැටිලා ඉන්නවා. කොයි පැත්තේ බැලුවත් වචනයක් පේනවා, වචනයක නිර්වචනයක් පේනවා, නිර්වචනය තමයි ලිම්බැම්බ. ලිම්බැම්බේ සීමාවට එයා දකිනවා. බලන්න ඔබ වචන නැමැති ලිඳේ වැටිච්ච ගිම්බා. කවුද? මේ සියලුම මිනිස්සු. ආගම් හැදෙන්නේ වචන වලින්, ජාති හැදෙන්නේ වචන වලින්, කුලමල හැදෙන්නේ වචන වලින්, සංස්කෘතීන් හැදෙන්නේ වචන වලින්, මේ සියලුම කැමැති අකමැතිකම් හැදෙන්නේ වචන වලින්, හඳුනා ගැනීම තියෙන වචන වලින්, එපා වීම තියෙන වචන වලින්, කලකිරීම තියෙන වචන වලින්, උද්‍යෝගයේ තියෙන වචන වල, ජයග්‍රහණයේ තියෙන වචන වල, පරාජයේ තියෙන වචන වල. ඒව නිකම්ම නිකම් වචන නෙමේ. ඒ වචන දෘෂ්ටි නැමැති සංකල්ප නැමැති බදාමෙන් හොදට ඇනිලා වැදිලා තියෙන්නේ. තේරෙනවනේ? වචන කිව්වට නිකම් වචනද තියෙන්නේ නේ. දෘෂ්ටි නැමැති සංකල්ප නැමැති චේතනා කර්ම නැමැති බදාමෙන් හොදට වැදිලා තියෙන්නේ මේක. දැන් ඕගොල්ලන්ට තාමත් ඒ බූරුව කියලා කිව්වොත් තරහ යනවද? ඔයගොල්ලන් තරහ යන කට ඇතුස. එක්කෙනෙක්ව නැද්ද? එහෙනම් කියලා බලන්න ඕන. ඒකට හේතුව ඇතුලේ ඉන්න බූරුව නැගිටලා බලනවා මට කතා කළාද කියලා. වාහනේ හරි බයික් එකේ හරි යදී ඒ බූරුව කියලා කිව්වා. ඒ මට කතා කළාද? මෝඩයා කියලා කිව්වහම නැගිටලා බලනවා. එක් එක් පුජ්‍යලයා හදාගත්ත පසුබිමෙන් එයාට කතා කරනවාද? එයා කැමති. හදාගත්ත පසුබිම විතර දෙන එක සම්මුතිය. සම්මුතිය පරමාර්ථයක් ලෙස සිතාගෙන යථාර්ථයක් ලෙස සිතාගෙන සිටීම තමයි වරද. සම්මුතිය ඒක බාහිරයට මතහැර දාලා ආධ්‍යාත්මය තුල ඔබ සත්‍යවාදී වන්න. සත්‍යවාදී වූ තැන ස්ත්‍රීක් නැත, පුරුෂයෙක් නැත, රටක් නැත, ජාතියක් නැත, ආගමක් නැත, වර්ගයක් නැත. මං හරි සන්තෝෂ වෙනවා. මට ජාතියක් නැහනේ, සන්තෝෂ වෙනවා. මං හරි සන්තෝෂ වෙනවා. මට ආගමක් නැහැ. මට ඕන මිනිස්සෙක් එක්ක සහයෝගයෙන් ඉන්න පුළුවන්. මොන ආගමක හිටියක් කමන්නේ. හොඳ ගුණාංග තියෙනවා නම් එච්චරයි. මට බෞද්ධ වුණත් වැඩක් නැහැ. චේතනාව සෞතු නම් හොඳ ගුණාංග නැත්තම් වෙන ආගමක වුණත් කමන්නේ. හොඳ ගුණාංග තියෙනවා නම් හොඳ ලක්ෂණ තියෙනවා නම්. ඒ නිසා ලෝකේ හොඳ නරක හා මිනිසුන් ක්‍රියාවෙන් බ්‍රාහ්මණයෝ එහෙම නැත්නම් කාර්ය ශ්‍රාවකයෝ වුණ ක්‍රියාවෙන් වසලියෝ වුණ පිරිසක් මිසක් මේ ලෝකේ චේතනාත්මක ස්වරූපයෙන් එහෙම නැතුව ගෝත්‍රයකින් රටකින් කෙනෙක් ඉහළ පහළ කියලා හිතන්න බෑ. මෙච්චර කියලා තේරෙන්නේ නැත්තම් මොලේ බැටරි බහැලා ඒක මම කියන්න කලින් ඔබට ඒක තේරෙන්න ඕන. රේඩියෝගේ හරි බැටරි බැස්සාම හරියට ඒක ශ්‍රවණය වෙන්නේ නැහනේ. මොකද හේතුව ඒක විදුල් බලය මදි. බොහෝ ගාල සද්දයක් ඇහෙනවා, ආයෙ ඇහෙලා යනවා, ආයෙ ඩොග් ගාල සද්දයක් ඇහෙනවා, ආයෙ ඇහෙනවා. එතකොට කියන මොකද කියන්නේ? මේකේ බැටරි මාරු කරලා බලන්න ඕන. බැටරි මාරු කරාම සද්දේ හොඳයි. ඒ නිසා සමහර කරුණුත් ටියුබ් ලයිට් වගේ හිටියහම වත් වෙනවා, ආයෙ නොපෙනියනවා, ආයෙ දෙරෙනවා, ආයෙ පෙනෙනවා. මොනවද හිතන්නේ? මගේ බැටරි බැහැලා. මේක දාගන්න ඕන. ආගෙන මේක ඍජුව බලන්න ඕන. පින්තුනේ අපේ මේ තියෙන ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන් උදුරා දමන්න ඉගිල්ලවා දමන්න හැකියාව ලැබුණොත් ඊට පස්සේ බැටරි බැස්ස නැමේ මොනවා වුණත් කමක් නැහැ පින්තුනේ. ආයි කිසි දවසක Tamandම තේරෙනවා Taman ආයි පල්ලෙහාට කිසිසේත්ම වටන්න බෑ කියලා. හැබැයි මාර්ගඵල කියලා જાතියක් හොයන්න එපා. මාර්ගඵල කියලා එකක් ලෝකේ නැහැ. එහෙම හෙව්වොත් හම්බ වෙන්නේ නෑ. හම්බ වෙලා නිගම්වත් ගත්තොත් එහෙම ඉන්න හම්බ වෙන්නෙත් නෑ. එනවා නේද? ඒ නිසා එහෙම එකක් හොයන්න එපා. ඔබ සොයන්න ඕන නොසොයා ඉන්නේ කෙසේද කියලා. මන් නොසොයා ඉන්න දවස මට ලැබෙන්නේ කවදාද කියලා ඔබ හොයන්න ඕන. හැබැයි ඒක නොසොයා ඉන්නකම මේ කියන දේ නොසොයා ඉන්නකම මේ කියන දේ හොයන්න නොසොයා ඉන්න දවස හම්බ වෙනකම්ම සමහර අය හරි ඉක්මනට ප්‍රතිපදාවල් හදා ගන්නවා. මේ මන් දේශනා කරලත් නැහැ, ප්‍රතිපදාව හදා ගන්නවා. ආන්දෘවේ නොසොයා ඉන්නනේ ඔය. ඒ අල්ප ඥානේ හැටි, මද බුද්ධියේ හැටි. ඈ කදන්දරේ පොඩ්ඩක් කියනකොට හරි හරි ඔය කියන්නේ අලිය ගැනනේ. නැට්ටක් තියෙනවා හරි ලොකුයි, මෙහෙමයි කියාගෙන යනවා. හා රයිට් රයිට්, ඔය කියන්නේ අලිය ගැන. ඉතින් නැට්ට තියෙන්නේ අලියට විතරයි. බ බලන්න ඔබට මේ වචන හතරක් හකුලවා බලන්න හැකියාව තියෙනවා. එහෙම බැරි නම් තව ටිකක් පුළුල් කරලා වචන 15ක් 20ක් විතර හකුලවා බලන්න හැකියාව තියෙන්න ඕන. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේගේ සමස්ත දේශනේ හකුලවා බලන කල්ලි ඔබේ ආධ්‍යාත්මයට ස්පර්ශවන්නේ කුමක්ද? ලස්සන, සොඳුරු, අකාලික, අවේදිත, විරාගික, නිරෝධ සහගත, විමුක්තිදායි ගුණයක්ද ඔබට දැනෙන්නේ? නැත්නම් තමන් ළඟ තියෙන අර ක්ලේශ ධර්මයක රහක් දෙන්නේ. කෙලස් වල තියෙනවනේ කහට රහ. මේ මහා විශාල රසය තීද්දි තමයි මේ අල්පාශ්වාදයේ ගාමෝ ග්‍රාම්‍යෝ අනරියෝ උසස් නොවු අනත්ත සංහිතෝ අර්ථයක් නැති අයාපත පිණිස පවතින විපත පිණිස පවතින දේවල් ඔස්සේ ඉන්නේ මේ උත්තරීතර දෙයක් එයා හඳුනගන්නේ නැති නිසා. මේ උත්තරීතර දේ හඳුනාගත්ත කෙනත් අඹ ගෙඩියක් රස විඳලා කාවේ. නමුත් එයා උත්තරීතරත්වයට පත් වෙලයි ඒ දේ කරන්නේ. ඒ නිසා ඒ ඇලීම නොඇලීම කියන කතන්දරයක් එතන නැහැ. මේ පුජ්‍යලත්වයේ සබාගෙන මේවට ආසත්තු හිටිය කියලා වැඩක් නැහැ. එක්කෙනෙක් ඉන්නවා ආසාවල් සහිත පුජ්‍යලෙක් තියාගෙන ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා ආසාවල් නැති පුජ්‍යලෙක්. මේ පුජ්‍යලෙව දෙදෙනාම වැඩක් නැහැ. මොකද හේතුව අපේ ඉලක්කය විය යුත්තේ පුජ්‍යලත්වේ නැති කිරීම. එහෙම නැතුව ආසාවල් නැති පුජ්‍යලයක් වීම හෝ ආසාවල් තියෙන පුජ්‍යලයක් වීම නොවේ. පැහැදිලිද? ආසාවල් නැති පුජ්‍යලයක් වීම හෝ ආසාවල් තියෙන පුජ්‍යලයක් වීම නෙමේ ඔබ විය යුත්තේ පුජ්‍යලයක් නැතිවීම. ඔබට තේරෙනවද මේ සමාජයේ යන බනවල තියෙන ඔක්කොගේම ධර්මයට ගලපා බැලුවාම තියෙන අනවබෝධයේ මතක බනවල තියෙන දුර්වලතා? ඇයි අනවබෝධයේ මතක බන හදන්නේ? කොහොමද ආශා නැති පුජ්‍යලේ හදන්න හදන්නේ? වැඩක් නැහැ. ආසා තියෙන පුජ්‍යලයා හා සමානවමයි ආසා නැති පුජ්‍යලයා. හැබැයි ආසා තියෙන පුජ්‍යලයා එයාගේ රුචිකත්වයට සහ එයාගේ කැමැත්තට ඒ දේ ඔස්සේ යනවා වෙන්න පුළුවන්. ආසා නැති පුජ්‍යලයා හරි භයානකයි. හැම දෙයකටම මේ විවේචනය කරන, ඉරිෂ්‍යා කරන, පැටලෙන, වෛරයෙන් ඉන්න මිනිස්සෙ ආසා නැති පුජ්‍යලයා. ආසා නැති පුජ්‍යලයා මේ ඉවබ්බමක් නැහැ. උලත් 10යි මලත් 10යි. උලත් එකයි පිළත් එකයි. ආසා තීර පුජ්‍යල යංගිසි නීතියක රූලක යනවා. මොකද තමන්ගේ ඉලක්කයන් තියෙනවා කියලා. ඒක හොඳයි. ආසා නැති පුජ්‍යලයකට වඩා සම්මුතියෙන් ගත්තොත් ආසා තීර පුජ්‍යල හොඳයි. එයාට ඉලක්කයක් තියෙනවා. එයාට යා යුතු ගමනක් තියෙනවා. එයාට වගකීමක් තියෙනවා, ඉවසීමක් තියෙනවා. ඒ ගමනේ යනවා.
හැබැයි නිවනට ආසා නැති පුජ්‍යලයි වැඩකුත් නැහැ, ආසා ඇති පුජ්‍යලයි වැඩකුත් නැහැ. මොකද පුජ්‍යලයා ඉන්නවා නම් ඒ පුජ්‍යලයා පුජ්‍යලත්වය කියන්නේ ලෝකෙ තියෙන ලොකුම ආසාවක්, ලොකුම බැඳීම. පුජ්‍යලත්වය කියන්නේ ලෝකෙ තියෙන ලොකුම බැඳීම. ඒක නැති කරන ක්‍රමයක් නැහැ, විදියක් නැහැ, ආකාරයක් නැහැ, අනුගමනය කළ යුතු ප්‍රතිපත්තියක් නැහැ, කළ යුතු වැඩපිළිවෙලක් නැහැ, කරන කෙනෙක් නැහැ, අවබෝධ කරගන්න කෙනෙක් නැහැ. දැනට ඔබ හැම විටම කරන කෙනෙක් හොයනෝ, ප්‍රතිපත්තියක් හොයනෝ, ඒ ප්‍රතිපත්තිය තුළ ප්‍රතිඵලයක් හොයනෝ, ප්‍රතිඵලය තුළ තමන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඔය උත්සාහයන් ටික දීදී, ඔය බය බලාපොරොත්තු ටික දීදී කවදාවත් ඔබට පුජ්‍යලත්වයේ ඉක්මවන්නට බෑ. ඒ නිසා තමයි මේ විශේෂණ පද දේශනා ඔබට සිද්ධ කරේ. තේරුණා නේද? ඔබ පැටලෙන්න පැටලෙන්න. දන්න කෙනා දන්න ඕන ස්වාමීන් වහන්සේ කෙරෙහි හරි ධර්මයේ කෙරෙහි හරි උන්වහන්සේගේ දීර්ඝ කාලීන ඇසුර පිළිබඳව හරි අවබෝධය අරගෙන උන්වහන්සේගේ වචනය තුළ තියෙන ඒ ගැඹීරත්වය හඹා යන්නට තමන් උත්සාහ කරන්න ඕන. සුළු දෙයකින් ඒක ප්‍රතික්ෂේපිත රටාවකින් ඒක බලන්න යන්නේ නැතුව, ප්‍රතික්ෂේපිත රටාවකින් බලන්න ගියොත් බුදු වදනක් වුණත් ප්‍රතික්ෂේපිත වෙනවා. බුදුහාමුදුරුවෝ මුලින්ම හම්බුණු ඒ පිරිසට අනන්ත දින කියලා මතක් කරා. අනන්ත දින කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. බලන්න අනන්තයේ දිනෝ කියන එක ඒක අදහස් වෙන්නේ මොන තරම් ගැඹීර වචනයක්ද? මොන තරම් ගැඹීර වචනයක්ද? ඔබත් අනන්තය දිනන්න ඕන. එහෙම නැත්තම් අනන්තයේ ඉක්මවා යන්න ඕන. අනන්තයේ පහු කරන්න ඕන. බලන්නකෝ ඔබට වෙන දේ. ඔබ අනන්තයේ ගිහිල්ලා හිර වෙනවා. එක පැත්තක වදිනවා. අනන්තයෙන්. ලෝකෙ තිබුණ අනන්තයටපත් වෙනවයි කියලා කම්. අනන්තං අපමෙයං කියලා කියන්නේ දානයක් දුන්නත් අනන්තං අපමෙයං කියලා කියන්නේ අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් නැති අනන්ත වූ දෙයක් ලැබෙන එක. මේක අනන්ත දින. අනන්තයෙන් එහා දෙයක් අන්තයක් නැහැ කියන එකනේ අනන්ත කියන්නේ. පැහැදිලි නේද? අන්තයක් නැහැ කියන එක තමයි අනන්තය කියන්නේ. එතකොට අනන්තයෙන් උත් එහා දෙයක් ආන්න පින්නතුනි ලෝකෝත්තරත්වය. එතකොට අනන්තයෙත් නෑ පින්නතුනි ලෝකෝත්තරත්වය. අකාලිකත්වයෙත් නෑ අකාලිකත්වය. අකාලිකත්වයෙන් එහා තමයි තියෙන අකාලිකත්වය. මේක විඥානයේ දකිද? මේ ධර්ම විඥානයේ දකින්නේ. මේක ඉන්ද්‍රියන් දකිද? ඉන්ද්‍රියන් මේක දකින්නේ. පුදු ඥානයට මේක ගෝචර වේද? මේක ගෝචර වෙන්නේ. ආගමික රටාවකින්, සංස්කෘතික රටාවකින් මේක දිහා බලන්න ගියොත් මේ සත්‍ය අවබෝධ වේද? සත්‍ය අවබෝධ වෙන්නේ. තමන්ගේ රටාව තමන්ගේ ගැටලුවක් නේ. ඔ හොඳයි අපි අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනෙක් මේ සීගානක් ඇවිල්ලා ගියා සම්බන්ධ වුණා. තාමත් අසාගෙන සිටින පිරිස ඉන්නවා. අපි ආරාධනා කරනවා මේ වැඩේ හරි ගිහිල්ලා වගේ තියෙනවා. කට් වෙන්නේ නැතුව ලයිව් හොඳට ගමන් කළා. ඒ පිණුතුනොත් පේනවා අපි බලා ඒගොල්ලන්ට හොඳින් දැర్శණය වෙන පිණුතුන්ටත් හැකියාව ලැබෙයි. ඇබිලි පිටියේ ආනන්ද තේරෝ කියන මේ Facebook වෙබ් අඩවිය හරහා තමයි මේ ලයිව් අපි සම්බන්ධ වුණේ. කැමති අයට සම්බන්ධ වෙන්න කියලා අපි මතක් කරනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ විදියට වියදමක් ගියත් සෑම බ්‍රහස්පතින්දා ඉරිදා වැඩසටහන් සම්බන්ධ කරවල හදිස්සියෙන් වැඩසටහනක් මගහැරුණොත් එහෙම ඒ Facebook ගිණුම හරහා live ඔබට බලන්න හැකියාව ලැබේවි. ඇබිලි පිටියේ ආනන්ද තේරෝ කියන Facebook ගිණුම හරහා තමයි මේ live සම්බන්ධ වෙන්න තියෙන්නේ. කවුරු දැල්ලන තිබෙන්නේ. ඉතින් මේ මම පෞගේ දවසක දැක්කා එක හාමුදුරු කෙනෙක්ගේ මේ live ආපු බණක් එන්න. අම්මෝ ඒක හරි බලන්න සුදුසු නැති එකක් කියලා හිතන බෝද හේතුව ඒ හාමුදුරු කියන වචන මොනවා වුණත් ඒ හාමුදුරන බණින බැනින්න හරි විශාල විදියට නරක අසභ්‍ය වචන කියලා බණිනවා. මේ මේ කමෙන්ට්ස් යට සනාන් කරනවා. ඉතින් හරි හරි අප්‍රසන්නයි ඒක. සුදුසු නැහැ එහෙම දේවල් වෙන්න ලෝකේ. ඉතින් ඒකත් ඒ ක්‍රමවේදයක් අපි යොදා ගන්නවා කල්පනා කරනවා. කොහොමද හොඳයිද ධර්මය? සන්තෝසයිද? දැන් ආයි පරණ හැව ආයි දාගන්නනේ. කෝට් එක ගලවලා එළියෙන් තියලානේ ආයි ආයි කෝට් එක දාගෙන යනවා. එහෙමද? නෑ, ඔය වෙනස් වෙච්ච ඔය කෝට් එකෙම දිගට යන්න. ඒ ධර්මයේ කෝණයෙන්ම මේ ලෝකය දිහා බලන්න. ධර්මයේ රටාවෙන්ම බලන්න. ඒ රටාව තුළම ඔබ වැඩෙන්න. ඒ ධර්මයෙන් කියවුණු උත්තරීතරත්වයේ ගුණයම, පහසම, රසයම, භුක්තියම විඳින්න. සබ්බ රසෝ ධම්ම රසෝ දිනාද කියන්නේ ඒක රස විඳ විඳ ඉන්නේ උන්වහන්සේලා. අර රජ කෙනෙක් උදේ හවස කියනවා අනේ අහෝ සැපතක් ඇයි භුක්ති විඳිනවා. මං ඉස්සර හරි පිච්චි පිච්චි හිටියේ හරෙන් හතුරු වෙයි කියලා, මෙහෙන් හතුරු වෙයි කියලා, අතන ප්‍රශ්න තියෙනවා, මෙතන ප්‍රශ්න තියෙනවා, මේ ඔක්කොම ප්‍රශ්න තියෙනවා කියලා පිච්චි පිච්චි හිටියේ. දැන් මං හරි සන්තෝෂ අහෝ සැපතක්. ඒ සුවය පින්නතුන්ට ලබන්න පුළුවන්. කෙදර ඉඳගෙන ලබන්න පුළුවන්. හිතේ තියෙන සල්ලි එළියට දාන්න, සේෆ් වල තියෙන, බැංකු වල තියෙන සල්ලි ඕවම තියෙන්න දෙන්න. හිතේ තියෙන ඉඩකඩම් එළියට දාන්න, ඔප්පු තිරප්පු ඉඩකඩම් තියෙන තැන්වල තියෙන්න අරින්න පුළුවන්. තේරෙනවා නේද? බාහිර දේ තව කෙනෙක්ගේ ළඟට තිබුණත් එකයි, තමල් ළඟ තිබුණත් එකයි. ඒක මහ පොළොවේම තමයි. මම ඔබට කිව්වේ gadul කැට පහක් තිබුණත්, 10ක් තිබුණත්, 2ක් තිබුණත් ඒ සියලු gadul කැට මහ පොළොවේ. ඒ නිසා අපි හිතාගෙන ඉන්නේ දැන් බලනකොට මේ අපේ සංස්කාර අපි ලිහිල් කරගන්න අතහැරීම කරන්න අපි කරන්නේ තව එක්කෙනෙක්ගේ ළඟ පුරවන එකනේ. නේද? මේ සම්ප්‍රදාය ගැන්නුකදී නේද? ඒක කිසි තේරුමක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේලා ඕක දිගට හරහට කියනවා. මේ අරක දුන්නම් පින් සිද්ධ වෙනවා, මේක දුන්නම් පින් සිද්ධ වෙනවා, ඒ මේ කියලා දිගට දිගට කියන්නේ. බලනකොට ඉතින් අහාමුදුරු එතකොට ආයි ඒ අහාමුදුරු අල්ල ගන්නවනේ ඒකට. ඉතින් ඒ නිසා ලෝකේ කිසි විද්‍යාමාන බවක් නැහැ මේ සමහර බණවල. යථාර්ථවාදීත්වයක් නැහැ. තව එක්කෙනෙක් ජූතක බමුණෙක් කළා, තව එක්කෙනෙක් වෙස්සන්තර වීම, කිසි තේරුමක් නැහැ. මේ ආධ්‍යාත්මික අතහැරීම දන්නේ නැති වුනහම ලෝකය පිස්සු නටනවා. මේ දිවි ලෝකවලට එක්ක යන්න හදනවා. මාර්ගඵල වරුණාවක් කර කර හිටියා මේ භවයේදීම නිවන් දකින්න බැරි වුණා දැන් දිව්‍ය ලෝකවල යන්න හදනවා ඊට පස්සේ මේ ධර්මයේ අගත් මුලක් පොඩ්ඩක් ගත්ත ගමන් මේ අම්මගේම බණ අහලා චුට්ටක් එහෙම මෙන් අල්ලගෙන ඊට පස්සේ මේ ඉන්න දායකයෝ එක්කන් ගිහලා රහත් කරන්න හදනවා කැලෑවැල්ලද එතකොට ඒවා හරියන දේවල් නෙමෙයි මොකද ඒ කාලෙත් පොඩ්ඩක් ධර්මයේ කොටසක් තේරුම් අරගෙන පැවිදිච්ච අය සිටියේ අදත් ඉන්නෝ ගිහිත් ඉන්නෝ පැවිදිත් ඉන්නෝ රහත් කියාගන්න උදවියක් ඉන්නෝ ඒගොල්ලෝ ළඟ රහත් බව නැහැ තියෙන්නේ අර මූලික සිද්ධාන්ත ටික ප්‍රතිවේද කිරීම පමණයි ඒකත් අපි කියන්න ඕනේ සංයෝජන 10ක් දුර වෙච්ච ලක්ෂණ නැහැ තියෙන්නේ අරිහත් මාර්ගයේ දර්ශන ඥානය පොඩ්ඩක් ගෑවිලා ගිහිල්ලා ඒකට එයා කියනවා මම රහත් කියලා. එහෙමයි ඉන්නෝ ඕන තරම්. නිසා නිකන් අපරාධේ රැවටීමක් ඒ තමන් ඉන්න තත්ත්වේ තියාගෙන ඉන්න තත්ත්වේ තේරුම් අරගෙන කටයුතු කරන්න. මේ රැවටීම ඒ කාලේ වෙන අයට නෙමෙයි ආනන්ද හාමුදුරන්ටත් තිබ්බා. බුදුහාමුදුරුව ළඟ වැඩ සිටි 25 වසරක් උපස්ථාන කරපු ආනන්ද හාමුදුරන්ට වරදින ප්‍රකාශ වෙලා තිබ්බා. ඒවා බුදුහාමුදුරු නෙවෙරදි කළා. ආනන්ද හාමුදුරුව සහත් වෙලයි කියලා වගේ තමයි හිතාගෙන හිටියේ. පටිච්ච සමුප්පාදය ආර්ය අෂ්ටාංග මාර්ගය මේ හරි ලේසි හරි සරල හරි කියන්නේ. ඔව් බුදුහාමුදුරුව ඒව නෙවෙරදි කළා පස්සේ. ඉතින් අන්න ඒ වගේ රැවටිීම් වලට පත් වෙන අයත් ඉන්නෝ, රවට්ටන අයත් ඉන්නෝ හිතාමතා. රැවටිලා අනිත් අය රවට්ටන අයත් ඉන්නෝ. මේ හැම දෙයක්ම හමුවේ ඔබේ අවදිය, ඔබේ විචක්ෂණ ශීලීත්වය තුළ. ඔබේ ආත්මය සතර අපායෙන් මේ ලෝභ ద్వේෂ මොහ වලින් මේ දෘෂ්ටි වලින් ගලවා ගැනීමේ වගකීම යුතුයකම තියෙනවා හැම දිනාට සම්මා සම්බුද්ධ සරණයි